පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 19 යටතේ හදිසි පොදු වැදගත්කමට කාරණා සාකච්ඡා සඳහා ගරු වෛද්‍ය නලින්ද ජයස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් ඉල්ලීමක් කර තිබෙන බැවින් මේ යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා සභාවේ අනුමැතියට ඉදිරිපත් කිරීම ගරු වෛද්‍ය නලින්ද ජයස මන්ත්‍රීතුමා
අරු කතානායකතුමනි ඔබතුමාට කලින් දැනුම් දුන් පරිදි 2018 ඔක්තෝබර් 26 රාත්‍රියේ සිට ගත වූ සති පහකට වැඩි කාලය තුල රට තුල පැන නැගුණු දේශපාලන සිදුවීම් දාමය නිසා රටේ ආර්ථිකයේ සමාජ ජීවිතයේ සහ රාජතාන්ත්‍රික පිළිගැනීමට සිදු ඇති බලපෑම් පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළ ඇතැයිද පවතින අරාජිකත්වයේ සහ අස්ථාවරත්වයේ නිමා කොට රට ස්ථාවර කිරීම සඳහා මම පාර්ලිමේන්තුව උපරිම වශයෙන් මැදිහත් විය යුතු ඇතැයිද යෝජනා කර සිටිමි. මම කල්පනා මේ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අවසරය බලාපොරොත්තු වෙන පතනයිතුමනි.
කාල වේලාව තියෙන්නේ කිරීම හොඳයි.
කතික අවසන් වෙනතුරු
කතික 30ක් ඉතර දෙනවා. කතික බොහෝ ගන්නක් ඉන්නවා. වෙලාවක් අපි කියමුද?
Till they all speak sir.
Can you indicate us 6:30 or 5:30 or 6?
Ah 5:30.
Yeah.
5:30.
සභාව එක්කද? Right. අද දින පූර්වාග 9:30ට මාගේ නිලකාමරදී පැවති පක්ෂනායක රැස්වීමේදී එකඟ වූ පරිදි 2018 දෙසැම්බර් මාස 12 වෙනි බදාදා අපරභාග 1ට පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීමට මේ සභාව විසින් තීරණය කරනු ලැබීම සභාව එක්කද 12 වෙනිදා ඒ වගේම අද දින පූර්වාග 9:30ට මාගේ නිලකාමරදී පැවති පක්ෂනායක රැස්වීමේදී එකඟ වූ පරිදි 2018 දෙසැම්බර් මාස 4 වෙනි අඟහරුවාදා නියුක්ත කරන ලද පාර්ලිමේන්තුවේ අංක 1 න්‍යායපත්‍යය හා සම්බන්ධ 3 දර නාය පුස්තක පරිපූර්ණයේ පළකරන ලද 5/4/18 දන දින නොමයක් දින නියමයක් නොමැති යෝජනාව 2018 දෙසැම්බර් මාස 12 වෙනි බදාදා සභාවේදී ඉදිරිපත් කිරීමට හැකින පරිදි එදින නායපත්‍යයට ඇතුළත් කිරීමට සභාවේ අනුමැතිය ලබා ගැනීම සභාව එකඟද සභාව කල්තැබීම 2018 දෙසැම්බර් මාස 12 වෙනි බදාදා පූර්ව භාගය 1ට කල්පදැමි යෝජනාව ඉදිරිපත් කිරීම ගරු වෛද්‍ය නලින්ද ජයස මැතිතුමා ඒක ස්ථිර කළ යුතුයි. අපේ නම් ලන්ච් අපේ දිවා භෝජනයත් නවත්තන්න නැතුව යන්න එකඟත්වය ලබා ගන්න පුළුවන්ද? විතවුට් ලන්ච්? ඕකේ. මම කතික බොහෝ ගන්නක් ඉන්නවා. මෙතන. ඔය ස්ථිර ගන්න. ස්ථිර කිරීම ගරු නලින්ද ජයස මැතිතුමා ඉදිරිපත් කිරීමේ
ගරු කතානායකතුමනි සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව 2018 ඔක්තෝබර් 26 රාත්‍රියේ සිට ගත වූ සති පහකට වැඩි කාලය තුල රට තුල පැන නැගුණු දේශපාලන සිදුවීම් දාමය නිසා රටේ ආර්ථිකයට සමාජ ජීවිතයට සහ රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමට සිදු ඇති බලපෑම පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළ යුතු ඇතැයිද පවතින අරාජිකත්වය සහ අස්ථාවරත්වය නිමා කොට රට ස්ථාවර කිරීම සඳහා මෙම පාර්ලිමේන්තු උපරිම වශයෙන් මැදිහත් විය යුතු ඇතැයිද යෝජනා කර සිටිමි. ගරු කතානායකතුමනි දැන් සති 6කට ආසන්න කාලයක් තුල රට තුල බලවත් දේශපාලන අස්ථාවරත්වයක් අරාජිකත්වයක් නිර්මාණය කරලා තිබෙනවා. මේ පාර්ලිමේන්තුව නොවැම්බර් 14 වෙනිදා උදෑසන සම්මත කරගන්න ලද විශ්වාසභංග යෝජනාව නැවත වතාවක් දෙසැම්බර් 3 වෙනිදා අභියාචනාධිකරණයේදී තහවුරු කරනු ලැබුවා. ඒ විශ්වාසභංග යෝජනාව අනුව ජනාධිපතිවරයා ඔහුට ව්‍යවස්ථාවෙන් පැවරලා තිබෙන බලතල අනුව කටයුතු කරා නම් මේ අර්බුදය යම් තැනකදී විසඳාගත හැකිව තිබුණා. නමුත් ගරු කතානායකතුමනි ව්‍යවස්ථාව පැත්තකට දාලා ව්‍යවස්ථා විරෝධීව අනීතිකව සදාචාර විරෝධීව හැසිරෙන ජනාධිපතිවරයෙක් රාජ්‍ය නායක හැටියට තබාගෙන අද අපි මේ යන ගමන නිසා රට ලෝකයේ ඉස්සරහා අපකීර්තියට පත් වෙලා තිබෙනවා. අපි වසර 70 කාලයක් තුල මැතිවරණ වලින් ආණ්ඩු මෙහෙ පෙරලපු ආණ්ඩු හදපු රටක් බවට ප්‍රජාතාන්ත්‍රිකව මැතිවරණ ක්‍රියාදාමයේ ඔස්සේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරපු රටක් බවට ලෝකයේ ඉස්සරහා පිළිගැනීමක් තිබුණා. ඒක පොදු රාජ්‍ය මණ්ඩලය විතරක් නෙමෙයි ලෝකයේ හැම රටකම ඒ සම්බන්ධයෙන් පුරදශ සපේ රටක් බවට අපි පත් වෙලා තිබුණා. එහෙම තිබියදී ඒ ක්‍රියාදාමයට බාධා වෙන සිදුවීම් නොවුනාම නෙමෙයි එක්දාසම් සසුදක ජන්මචාරණය වැනි ඒ මොහොතේ හිටපු පාලකයන්ගේ සිතගියාවන් ඉෂ්ටසිද්ධ කිරීම සඳහා වෙච්ච ප්‍රජාතන්ත්‍ර විරෝධී යම් ක්‍රියාමාර්ගයන් ගන්න අතරේ සමස්යක් හැටියට ලෝකෙහෙම් පිළිගැනීමක් උපයාගත රටක් බවට පත් වෙලා තිබුණා. ඒ කීර්තිය අද විනාශ කරමින් යන්නේ. එය සති 6ක් තුල සිදුවෙච්ච ඒ අපකීර්තිය මං හිතන්නේ නිවැරදි කිරීම සඳහා ඊට වඩා වැඩි කාලයක් ගත වෙවි. අනිත් පැත්තෙන් ආර්ථික ශාස්ත්‍රයේ ඇති වෙලා තිබෙන බරපතල අර්බුදය විශේෂයෙන් සංචාරක ව්‍යාපාරය ආශ්‍රිතව මේ වන විට පැමිණීමේ නියමිත සංචාරකයන්ගේ විශාල ප්‍රමාණයක් තමන් පැමිණීම් කැන්සල් කරලා තිබෙනවා. මං අද දැක්ක සමහර පුවත්පත් වාර්තා කරලා තිබෙනවා ශ්‍රී ලංකන් එයාලයින් එකේ ප්‍රධාන විදහාක නිලධාරියෙක් ප්‍රකාශ කරනවා එයාලයින් එකේ ආදායම් සැලකිලි මට්ටමකින් මිනිස්සු අඩු වෙලා තිබෙනවායි කියලා. සම මේ රටේ ආර්ථිකයට සිද්ධ වෙන මේ රටේ රාජතාන්ත්‍රික භාවයට සිද්ධ වෙන කිසිවක් නොසලකා ජනාධිපතිවරයාට මේ වැඩ කරන්න අයිතියක් නැහැ. ගරු කතානායකතුමනි මෙතන සිදුවලා තිබෙන රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් රාජ්‍ය බලය පැහැර ගැනීම මේක හරියට මීට අවුරුදු 2300කට විතර කලින් ක්‍රිස්තුපූර්ව 237 අපේ රටේ ඉතිහාසයේ පළවෙනි වතාවට රාජ්‍ය බලය පැහැර ගැනීමේ කුමන්ත්‍රණයක් සිද්ධ වුණා. එදා අපි ඉතිහාසයේ කියවනකොට අපි කල්පනා කරා මේ අශ්ව වෙළෙන්ද දෙන්නෙකුට ඇවිල්ලා රාජ්‍යය පැහැර ගන්න පුළුවන්ද කියලා. අපේ රටේ ඉස්සෙල්ලම එවැනි රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් කළ බලය පැහැරගත්තේ සේන සහ ගුත්තික විසින් ක්‍රිස්තුපූර්ව 237 දී. ඉතිහාසය කියවනකොට කවුරුත් කල්පනා කරනවා කොහොමද මේ දකුණු ඉන්දියාවෙන් ආපු අශ්ව වෙළෙන්ද දෙන්නෙක් රාජ්‍ය බලය පැහැරගන්නේ කියලා. එතකොටත් බුදුදහම ඇවිල්ලා ලංකාවට අවුරුදු 60ක් 70ක් වෙලා තිබුණේ භික්ෂු ශාසනය පිටලා තිබුණේ එවැනි තත්වයක් තුළ මෙහෙම රාජ්‍ය බලය පැහැර ගැනීමක් කරන්න පුළුවන්ද කියලා. හැබැයි අද අපිට පේනවා ගරු කතානායකතුමනි එදා සේන සහ ගුත්තික් කරපු දේ අද වෙන දෙන්නෙක් කරලා තිබෙනවා. එදා සේන වෙනුවට අද සිරිසේනෙක් කරලා තිබෙනවා. එදා ගුත්තික වෙනුවට අද මහින්දෙක් කරලා තිබෙනවා. ඒ නිසා ඉතිහාසය පුනරාවර්තනය වෙලා නැවත වරක් ඒ සිදුවීම් අපට අහන්න දකින්න ලැබෙන්න සලස්වලා තිබෙනවා. එදා ඒ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ වගේම කුමන්ත්‍රණයක් මේක සිද්ධ වෙලා තිබෙන්නේ. එසයි රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයට හවුල් කිසිවෙකුට යට ඩීල් වලින් තමන්ගේ වරද වහගන්න දෙන්න බෑ. අපි බලාපොරොත්තු වෙනවා සරත් පොන්සේක මැතිතුමා මේ පාර්ලිමේන්තුවේ අද කර ප්‍රකාශය වගේ ප්‍රකාශයන් එක්සත් ජාතික පක්ෂ ඉදිරිපෙළ නායකයන් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් මීට පස්සෙ සිදු කරાવી කියලා. එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන පෙළේ නායකයෝ මේ ව්‍යවස්ථා විරෝධීව කටයුතු කරන ජනාධිපතිවරයා සම්බන්ධයෙන් හැම කතා කරන්න ඕනේ. හැබැයි පොන්සේක මැතිතුමාට තිබුණු හයිය වෙන කාගෙන්වත් අපි දැක්කේ නැහැ. ඒ වගේම කරු කතානායකතුමනි අද මේ වෙලා තිබෙන්නේ මොකද්ද? අවුරුදු 4ක් 2014 නොවැම්බර් මාසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට බහැලා ඇවිල්ලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න විධායක බලය විධායක ජනාධිපතිට අහෝසි කරන්න පාර්ලිමේන්තුවේ බලය පවරන්න කියලා ආපු මේ ජනාධිපතිවරයා අවුරුදු 4ක් ගතවන්නට මත්තෙන් මේ හැසිරීම ගත්තොත් එහෙම ඒ ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහත්මයාණන් ඡන්දේ පාවිච්චි කරපු වැඩි විතරක් නෙමෙයි එතුමාට ඡන්දේ නොදීපයට ලැජ්ජා හිතෙන හැසිරීමක් මේක තිබෙන්නේ. ඡන්දේ නොදීපයට ලැජ්ජා හිතෙනවා. මේ වෙලා තියෙන මොකද්ද කියලා බැලුවොත් ගරු කතානායකතුමනි ඔබතුමා දන්නව ඇති පංචතන්ත්‍රය කියලා ඓතිහාසික පොතක් තිබෙනවා ඉන්දියාවේ විෂ්ණු ශර්මන් ලිව්වේ. ඒ පංචතන්ත්‍රයේ එක්තරා කතාවක් තිබෙනවා අර නිල් සායම් බාදිර වැඩිච්ච හිවලෙක් ගැන නරියෙක් ගැන. ඒ වෙලාවේ විෂ්ණු ශර්මන් එක ලියන්නේ නැත්තේ මනක්කල්පිතව හිතලා බලලා ඒ වැඩි සිදුවීමක් ලෝකේ සිදු වෙලා නැහැ. එය කතාවක් හැටියට ගැතුවා. වනාන්තරයේ හිටපු නරියෙක් කෑම හොයාගෙන යනකොට ගමකට ගියාම ගමේ අර රජක ගෙදරක තිබුණු නිල් සායම් බාදිර වටුනාම ආයේ වනාන්තරයට ආවට පස්සේ වනයේ හිටපු සත්තු බැලුවා අමුතු සතෙක් ඇවිල්ලා ඉන්නවා. මුහුණට කලින් දැකලා නැහැ. දෙවියන් වහන්සේවත් එව්වත් දන්නේ නැහැ කියලා වික්ෂිප්ත වෙලා ඉන්නකොට මේ නිල් පාට සායන් තැවරිච්ච නරියා කියනවා මාව දෙවියන් වහන්සේ එව්වේ ඔබගේ ගලවා ගැනීම සඳහා ඔබව පාලනය කිරීම සඳහා මම මේක හරියට පාලනය කරන්න මට පුදු සත්කාර කරන්න කියලා. ඉතින් අර හිටපු කොටි වලස්සු සිංහේ ව්‍යාග්‍රය සියලු දෙනා අර සතාට වැඳ වැටෙනවා. ඒ නිල් පාට තැවරිච්ච නරියාව සිංහාසනේ තියාගන්නවා. ඔටුන්න පළඳනවා. පළඳවලා ඔහුට රාජ්‍ය විචාරන්න අවස්ථාව දෙනවා. එතකොට ඒ නරියත් මොකද කරන්නේ? සිංහයාවපත් කරනවා මහාධිකාරම් ධූරයට, ඇතාවපත් කරනවා දොරටුපාල ධූරයට, ව්‍යාග්‍රයවපත් කරනවා සලුවඩ නැමැති ධූරයට. මේ ආදී විදිහට අමාත්‍ය මණ්ඩලයක් පත් කරගෙන කාලයක් රාජ්‍ය විචාරය කරගෙන යනවා. ඒ නිල්පාට තවෘත සිංහ නරියා තමන් යන දන්න නිසා
ඔහු මොකද කරන්නේ තමන්ගේ රැළේය එලවනවා කැලෙන් පිටට. කාලයක් ගියාට පස්සේ අවුරුදු ගාණක් ගියාට පස්සේ එක සැරයක් ඔය අමාත්‍ය මණ්ඩලේ රැස් කරන් ඉන්න වෙලාවක ඔහුට ඇහෙන ඒ අර රජ පුටුවේ වාඩිලා ඉන්න නිල් පාට තැවිලි නරියට ඇහෙනවා වනාන්තරයේ කෙලවරකින් තමන්ගේ සනුහරයයි කෑ ගහනවා. නරිය හූ කියනවා. එතකොට මේ රජ පුටුවේ ඉන්න නිල් පාට තැවිලි නරියටත් එහෙම ඉන්න බැරි වෙනවා. රෝම කෙලින් වෙනවා. ඇඟේ ලේ උණු වෙනවා. ස්පීතියෙන් පිනා ගිහිල්ලා ඒකත් හූ කියන්න පටන් ගන්න. එතකොට තමයි දැනගන්නේ ඇත්තම මේ දෙවියන් වහන්සේ එව්වාය කියලා. පාළ සුසුයි කියලා. වාඩි කරලා තිබෙන්නේ නිල් පාළ තැවිරිත් නරියෙක්ම තමයි කියලා. ඒ නිසා මේ සිද්ධ වෙලා තිබෙන්න ගරු කථානායකතුමනි එදා විෂ්ණු ශර්මන් ලිව්වේ නිල් පාට සායම් බාදී ගැටි නරියෙක් ගැන. 2014 යහපාලන සායම් බාදියටයි නරියෙක් වැටුනේ. ඒ යහපාලන සායම් බාදියටයි නරියා ගේ හැටි දැනගන්න අවුරුදු 4කට යන්තම් අඩු කාලයක් යන සිද්ධ වුණා. එහෙම අර කැලෙන් එපිටට ටිකක් දුරට එළවපු නරි ටික කෑ ගහනකොට නරියට ඉන්න බැරි වුණා සිංහාසනේ ඔටුන්න තියාගෙන හරියට. ඒක තමයි මේ සිද්ධ වෙලා තිබෙන්නේ. එදා මනක්කල්පිත කතාවක් අද අවුරුදු දහස් ගානකට පස්සේ ඇත්ත කතාවක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් මෙහෙම ව්‍යවස්ථාවක් පැත්තක දාලා ජනවරම ගරු කරන්න නැතුව සදාචාරය තුට්ටුවකට සලකන්න නැතුව වැඩ කරන නායකයෙක් එක්ක රටකට ඉදිරියට යන්න පුළුවන්. සම මේව ගත්තොත් එහෙම දැන් මේ Tamanට ආණ්ඩුවක් හදාගන්නේ කියලා Tamanට යලි අගමැතිකම ඇමතිකම් ලැබෙනවා නම් මොනතරම් ව්‍යවස්ථා විරෝධී වුණත් සදාචාර විරෝධී වුණත් අනීතික වුණත් ඔහුත් එක්ක යටින් ඩීල් දාලා වැඩ කරන්නට කාටවත් අවසර දිය යුතු නැහැ. මොකද මේ කුමන්ත්‍රණය තීරණාත්මකව පරාජය කළ යුතුයි. මේ පාර්ලිමේන්තුව මැදිහත්වෙන්නේ වෙනුවෙන් කථානායකතුමාතුළු මේ පාර්ලිමේන්තුවේ බහුතරයක් මන්ත්‍රීවරු මැදිහත්තුනේ පහුගිය සති 5කට ආසන කාලයක් තිස්සේ මේ කුමන්ත්‍රණය තීරණාත්මක පරාජය කිරීම සඳහා. ඒ අභියාචන අධිකරණයේදී ඒ ශ්‍රේෂ්ඨ අධිකරණයේදී අපේ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ අදහස සාක්ෂාත් කරගෙන තිබෙනවා, තහවුරු වෙලා තිබෙනවා. රටේ බහුතර ජනතාවක් දැන් මේ කුමන්ත්‍රණයේ ආධිනව තේරුම් අරගෙන ඒ කුමන්ත්‍රණය රෙහිව පෙළ ගැහිමින් ඉන්නවා. අපි කනගාටු වෙන ඒ අතර සමහර මාධ්‍යවල හැසිරීම ගැන අද වුණත් මම දැක්ක සමහර පුවත්පත්වල වාර්තා කළා තිබෙනවා. ඔබතුමා සහ මහින්ද රාජපක්ෂ මහත්මයා හම්බෙච්ච ඡායාරූප සමහර අර්ගිය සති මොකක් හරි උත්සවයකදී දිනමින පුවත්පතට පුළුවන් නම් මහින්ද රාජපක්ෂ මහත්තයාව අඩු ගන්න හිටපු ජනාධිපති කියලා හඳුන්වන්න. ඇයි සමහර පෞද්ගලික පුවත්පත් වලට බැරි අදත් ඒ පින්දූරෙම දිනමිනේ දානකොට හිටපු ජනාධිපති කියලා සමහර පුවත්පත් වලට තාමත් ඔහු අගමැති. තාමත් අගමැති. එසා මාධ්‍ය දැනගන්න ඕමනාව තිබෙනවා. ඔවුන්ගේ මුද්‍රණ යන්ත්‍ර අයිති ඔවුන්ට වුණාට ඔවුන්ගේ පාට ගැන්මේ රටේ ජනතාව කියලා. විද්‍යුත් මාධ්‍ය දැනගන්න ඕමනාව තිබෙනවා. ඒ මාධ්‍ය යන්ත්‍ර අයිති ඔවුන්ට වුණාට මේ වායු ගෝලයේ සැරිසරන සංඛ්‍යාත අයිති ජනතාවට කියලා. එසා ඒවාට සදාචාරයක් තිබෙන්න ඕන. කුමන්ත්‍රණය පැත්ත ගන්න කාටවත් අයිතියක් නැහැ. රටක් මේ විදිහට අගාධයට හෙළපු ආර්ථිකමය දේශපාලන වශයෙන් පැත්තකට පල්ලයට අද දාපු මේ කුමන්ත්‍රණය පරාජය කිරීම සඳහා පාර්ලිමේන්තුවත් අධිකරණයත් ගන්නා උත්සාහයට තව තවත් ධෛර්යය ප්‍රාර්ථනා කරමින් අපි කෙසේ හෝ හැමදෙනාම එකතු වෙලා මේ කුමන්ත්‍රණය තීරණාත්මක පරාජය කරලා මේ ඉතිහාස පොතෙන් මකාදමු කියන ඉල්ලීමත් කරමින් මම නතර වෙන්නම්. බොහොම ස්තුතියි ඔබතුමාට.
ඉර කිරීම ගරු විජිත හෙරත් මැතිතුමා.
ගරු කථානායකතුමනි, නලින්ද ජයතිස්ස මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු යෝජනාව ස්ථිර කරමින් ඒ පිළිබඳ අදහස් කිහිපයක් දක්වන්න කැමැති. ගරු කථානායකතුමනි, අපි කවුරුත් දන්නවා එදා 14 වෙනිදා සම්මත වූ විශ්වාසභංග යෝජනාව අභියාචන අධිකරණය මගින් නැවත තහවුරු කරනු ලැබුවා. එය නීත්‍යානුකූල නොවේ කියලා වැරදි මතයක් ප්‍රචාරය කරමින් තිබුණා. නමුත් ඉතා පැහැදිලිව එහි නීත්‍යානුකූලභාවය තවත් වටයකින් මේ රටේ ඉහළම අධිකරණයේ අභියාචන අධිකරණයක් තීන්දුවක් ලබා දීලා තියෙනවා. ඒත් ඇත්තටම ගත්තොත් අද එදා ඔක්තෝබර් 26 මේ ගත්ත තීරණයත් එක්ක මුළු රටම ආර්ථික වශයෙන් අරාජික වෙලා තියෙනවා, දේශපාලන වශයෙන් අස්ථාවර වෙලා තියෙනවා. මේ අරාජිකත්වයේ අස්ථාවරත්වයේ නිර්මාණය කිරීමේ වග උත්තරකරුවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ පිළිබඳව ඊයේ ඔවුන්ගේ පක්ෂ සමුළුවේදී කිව්වේ මේ සියලුම තීන්දුව ගත්තේ දූෂණයට වංචාවට එරෙහිව කියලා.
දූෂණයට වංචාවට එරෙහිව තීන්දු ගන්නවා නම් එතුමා මේ තීන්දුව පළවෙනියෙන්ම ගත යුතුව තිබුණේ එදා 2015 පෙබරවාරි 27 වෙනිදා කුප්‍රකට මහ බැංකු බැඳුම් කර වංචාව සිද්ධ වෙච්ච ගමන් එතුමා දූෂණයට විරුද්ධ නම් සතියක් ඇතුළත ඒ පිළිබඳ කොමිසමක් පත් කරන්න තිබුණා. ඒ කොමිසම ක්‍රියාත්මක කරලා ඒ වාර්තාවක් අරගෙන ඒ පිළිබඳව දඬුවම් දෙන්න තිබුණා. නමුත් කරු කතානායකතුමනි අද වෙනකම් ඒ මහ බැංකු බැඳුම් කර වංචාවට අදාළ වාර්තාවේ පරිදි ඒ කිසිවෙකුට දඬුවම් දීලා නැහැ. ඇත්තටම මේ කොමිසම පත් කරෙත් මේ පාර්ලිමේන්තුවේ ඔබතුමාගේ මූලිකත්වයෙන් පත් කරපු කෝප් සභාවෙන් ඒ කෝප් කමිටුවෙන් වාර්තාවක් ඉදිරිපත් කරා 2016 අගෝස්තු මාසේ 28 වෙනිදා. ඒ 2016 අගෝස්තු 28 වෙනිදා වාර්තාව ඉදිරිපත් කරාට පස්සේ තමයි ජනාධිපතිවරයා ජනාධිපතිතුමාගේ විශේෂ කොමිසම පත් කරනු ලැබුවේ. ඒකෙන් පැහැදිලිව පේනවා ජනාධිපතිවරයාට අවංක උමනාවක් තිබුණේ නැහැ දූෂණයට විරුද්ධව කටයුතු කරන්න. අවංක උමනාවක් තිබුණා නම් ඊළඟට ජනාධිපතිවරයා පත් කරපු විශේෂ මූල්‍ය වංචා පිළිබඳ කොමිසම ඒ කොමිසමේ වාර්තාවක් එතුමාට බාර දීලා තියෙනවා. ඒ වාර්තාවේ පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා චෝදිතයෝ කවුද කියලා. ඒ චෝදිතයන්ගේ අංක එකට ඉන්නේ කවුද? මහින්ද රාජපක්ෂ. ඊළඟට ඉන්නේ කවුද? නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර හිටපු ආණ්ඩුකාර රෝහිත බෝගල්ලාග. ඊළඟට ඉන්නේ කවුද? විමල් වීරවංශ, පද්ම උදේසාන්ත, ඊළඟට පියසිරි විජේනායක, ජයන්ත සමරවීර. ඒ විතරක් නෙමෙයි උතුරුමැද පළාතේ හිටපු මහ ඇමති බඳු චන්ද්‍රසේන. ඒ ඔක්කොම ඉන්නවා මේකේ. ඒතර ඒ කිසිවෙකුට දනුවන් දීලා නැහැ. එතුමාගේ උපදේශක ධූරයට පත් කරපු ජගත් පුෂ්පකුමාර මේ කොමිසම වාර්තාවේ වැරදිකරුව විදිහට පැහැදිලිව නම් කරලා තියෙනවා. ඒ කිසිවෙකුට දඬුවම් දුන්නේ නැහැ. ඒ නිසා ඉතා පැහැදිලි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා දූෂිතයන්ට දඬුවම් දුන්නේ නැහැ. දූෂිතයන්ට දුන්නේ ඇමතිකම්, දූෂිතයන්ට දුන්නේ අගමැතිකම්. අද ඒ දූෂණ චෝදනාවලට ලක් වෙච්ච මේ වෙනකොට අපපිට උසාවියේ අපපිට ඉන්නව 300ක් විතර එළි. ඒ 300 දෙනාගෙන් බහුතරයක් ඉන්නේ ආණ්ඩුවේ ඇමතිකම් වල. ඉතුරු අය දැන් සංස්ථාවල සභාපතිකම් වලට පත් කරලා. එදා ඔබතුමාගේ මූලාසනේ ඔබතුමාගේ ආසනේ වට කරගෙන හිටියේ එතන හිටපු අයගෙන් 90%ක්ම චෝදනා සහිතව අපපිට ඉන්න අය. වැලිකඩ ඉන්න ඕනේ අය. වැලිකඩ බන්ධනාගාරේ ඉන්න ඕනේ අය තමයි එදා ඔබතුමාගේ මූලාසනේ ආක්‍රමණය කරලා අර මිරිස්කුඩු කල්ලිය මිරිස්කුඩු ප්‍රහාරයන් දියත් කරේ. ඒ දූෂණයට විරුද්ධ නම් ජනාධිපතිවරයා බැඳුම් කර වංචාවට අදාළ වාර්තාවට අනුව ක්‍රියාත්මක වෙන්න තිබුණා. ක්‍රියාත්මක වුණේ නැහැ. එතුමාම පත් කරපු කොමිසම ඊළඟ විශේෂ මූල්‍ය වංචා පිළිබඳ කොමිසමේ ඒ චුද්ධිතයන්ට දඬුවම් දෙන්න තිබුණා. අද වෙනකන් දඬුවම් දුන්නේ නැහැ. ඒ සියලු දෙනාටම දීලා තියෙන ඇමතිකම් අගමැතිකම් වරදාන වරප්‍රසාද. ඒ විතරක් නෙමෙයි. එතුමා ඊයේ කතාවේදී කියනවා මොකද්ද එතුමා කියන්නේ? එතුමා ගැසට් නිවේදන පහක් ගැහුවලු. ඒ ගැසට් නිවේදන පහක්ම ගැහුවේ රට වෙනුවෙන්. ගරු කතානායකතුමනි ගැසට් නිවේදන පහෙන් හතරක්ම නීති විරෝධී, ව්‍යවස්ථා විරෝධී. පළවෙනි එක අගමැතිවරයා ඉවත් කිරීම. 19 සංශෝධනයට අනුව අගමැතිවරයා ඉවත් කරන්න බෑ. ජනාධිපතිවරයාට අගමැතිවරයාව 19 සංශෝධනයට අනුව ඉවත් කරන්න බෑ. ඉතා පැහැදිලි ව්‍යවස්ථාවේ තියෙනවා. ඊළඟට එහෙම නීති විරෝධී ඉවත් කළා තව අගමැතිවරේ පත් කරන්න ගැසට් එකක් ගහන්න බෑ. ඒ දෙකම ව්‍යවස්ථා විරෝධී. ඒ නිසා ජනාධිපතිවරයා එදා නිකුත් කරපු ගැසට් නිවේදන ඒ පහෙන් මුල් දෙකම නීති විරෝධී. ඊළඟට 26 වෙනිදා රාත්‍රියේම පාර්ලිමේන්තුව වාරවසාන කරා. ඒක නීත්‍යානුකූල වෙන්න පුළුවන්. හැබැයි ප්‍රජාතන්ත්‍ර විරෝධී. එතුමා මහින්ද රාජපක්ෂව අගමැති ධුරයට පත් කරලා තමන්ට බහුතරය තියෙනවා නම් එතුමාට තිබුණා ඊළඟ සඳ පාර්ලිමේන්තුව කැඳවලා මේ පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නලා තමන්ගේ කණ්ඩායමට බහුතරය තියෙනවා කියලා මුළු රටටම ලෝකෙටම පෙන්වන්න. හැබැයි එතුමාට බෑ ඒක කරගන්න. ඒ බැරිකම නිසා ප්‍රජාතන්ත්‍ර විරෝධී විදියට ඊළඟ ගැසට් එක ගැහුවේ පාර්ලිමේන්තුවේ වාරවසාන කරන්න. 16 වෙනිදා දක්වා පාර්ලිමේන්තුව කල් තිබ්බා. ඒක සාධාරණයිද? ඒක කොහොමද නිවැරදි කියන්නේ? ඒ නිසා ඒ ගැසට් නිවේදනයත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී උල්ලංඝනය කිරීමක්. ඒකට එරෙහිව නිකුත් කරපු ගැසට් නිවේදනයක්. ඊළඟට එතුමා ගැහුවා ඊළඟ ගැසට් නිවේදන දෙකක් ගැන කියනවා. මොකද්ද? පාර්ලිමේන්තුව විසිරුව හැරීම. පාර්ලිමේන්තුව විසිරුව හැරින්න මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු ඉතා පැහැදිලිව 19 සංශෝධනයට අනුව එතුමාට අවුරුදු 4.5ක් යනකම් එහෙම ගැසට් නිවේදන නිකුත් කරන්න බෑ. ඒ නිසා ගරු කතානායකතුමනි දැනටමත් එතුමා අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා ඉවරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරේ පළවෙනි වතාව දෙවෙනි වතාව නෙමෙයි. නියෝජ්‍ය ඇමතිවරු පත් කරා. එදා නියෝජ්‍ය ඇමතිවරු දෙන්නෙක් තුන්දෙනෙක් පත් කරා. ඒ පත් කරනකොට 19 වෙනි සංශෝධනය අනුව ඉතාම පැහැදිලිව තියෙනවා අගමැතිවරයාගේ විමසලා තමයි පත් කරන්න ඕනේ. අගමැතිවරයාගේ සාකච්ඡාවෙන් තමයි එහෙම කරන්න ඕනේ. නමුත් ඒවා එහෙම කරේ නැහැ. ඒ නිසා එතුමා එතනදිත් ව්‍යවස්ථාව උල්ලංඝනය කරා. මේ ගැසට් නිවේදන පහෙන් හතරක්ම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තියෙනවා. අනිත් එක පහුගිය ඔක්තෝබර් 25 වෙනිදා ඔබතුමාගේ මූලිකත්වයෙන් මේ පාර්ලිමේන්තු ඔබතුමාගේ මේ පාර්ලිමේන්තු සංකීර්ණයේදීම ඔබතුමාගේ නිල කාමරයේදී ව්‍යවස්ථා සභාව ආණ්ඩුක ව්‍යවස්ථා සභාව රැස් වුණා. ඒ ව්‍යවස්ථා සභාවේදී තීන්දුවක් ගත්තා ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් දෙදෙනෙක් පත් කරන්න. ඒ දෙදෙනා අද වෙනකම් පත් කරලා නැහැ. දැන් සති 6ක් වෙනවා. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එතුමා බැඳිලා ඉන්නවා ව්‍යවස්ථා සභාවෙන් අනුමත කරන නම් එතුමා විසින් පත් කළ යුතුයි කියලා. එනිසා ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුකාරවරුන් දෙදෙනෙක් අනුමත කරා නම් ව්‍යවස්ථා සභාවෙන් ඒක පත් කිරීමේ බලධාරියා ජනාධිපතිවරයා එතුමා ඒක කළ යුතුයි. ඒක පැහැර හරින්න බෑ. නමුත් එතුමා තවමත් ඒක කරලා නැහැ. ඒ නිසා එතුමා දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගහැරලා පැහැර හැරලා තියෙනවා. එවැනි චෝදනාවක් දැන් එතුමාට ඍජුවම තියෙනවා. ඒ නිසා ගරු කතානායකතුමනි, අද ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ දැන් විනිසුරුවරුන් 9 දෙනයි. 9 දෙනාගෙන් 7 දෙනෙක්ම අදත් විභාග වෙන මේ නඩු කටයුත්තට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට ඉතුරු වෙලා තියෙන්නේ දෙන්නයි. ඒකෙන් ඊම වනසුන්දර විනිසුරුවරිය කියනවා එතුමිය ළඟදී විශ්‍රාම යන නිසා නඩු බාරගන්නේ නැහැ කියලා. එතන ඊළඟට මහින්ද රාජපක්ෂලම ඊයේ ගිහිල්ලා පැමිණිල්ලක් බාර දුන්න ශ්‍රේෂ්ඨාධිකරණයට. ඒ පැමිණිල්ල විභාග කරන්න දැන් විනිශ්චයකාරවරු නැහැ. ඇයි? 9 දෙනාගෙන් 7 දෙනෙක්ම දැන් මේ විසුරුව හැරීම පිළිබඳ නඩුවේ වාඩි වෙලා ඉන්නේ. ඉතුරු වෙලා ඉන්නේ දෙන්නයි. දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් හිටානිද විශ්‍රාම යන නිසා නඩු බාරගන්නේ නැහැ. ඉතුරු වෙලා තියෙන එක්කෙනයි. අර විනිසුරුවරු දෙන්න පත් කරලා තිබුණා නම් වෙනම බෙන්ච් එකකට වෙනම උසාවියකදී ඒ නඩු විභාග කරන්න තිබුණා. නමුත් ජනාධිපතිවරයා හිතාමතාම එතුමට ඕනි කට්ටිය පත් වෙච්ච නැති හින්දා මම අවධාරණය කරනවා. දරු කතානායකතුමනි, එතුමට ඕනිකම තිබුණේ මේ පත් වෙච්ච දෙන්නම පත් කරන්න නෙමෙයි. එතුමගේ ඌමනාව ඉෂ්ට වුණේ නැහැ. ඒ නිසා එතුමා තවමත් ඒක පැහැර අරමින් තියෙනවා. ඒ නිසා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ව්‍යවස්ථාව පැහැර අරමින් අදත් ශ්‍රේෂ්ඨාධිකරණයට පත් වෙන්න ඕනි විනිශ්චයකාරවරුන්ගේ පත් කරන්න නැතුව ඉන්නවා. එනිසා ජනාධිපතිවරයා ඒ චෝදනාවටත් වරදකාරයෙක් වෙලා ඉවරයි. එනිසා ගරු කතානායකතුමනි, අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේ රටේ ජනතාවගේ යුක්තිය සඳහා හොඳ තීන්දුවක් ලැබෙයි කියලා. එවැනි තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේ විසුරු හැරීම වැරදි කියලා තීන්දුව ලැබුණොත් ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම මේ ව්‍යවස්ථාව කැඩුවයි කියන එක ශ්‍රේෂ්ඨාධිකරණයේ මගින්ම තහවුරු වෙනවා. දැන් අභියාචනාධිකරණයෙන් තහවුරු වෙලා තියෙනවා. එතුමා පිළිගන්න බෑ කිව්වා විශ්වාස භංගේ. එතුමා 14 වෙනිදා අනුමත වෙච්ච විශ්වාස භංගේ ප්‍රතික්ෂේප කරලා එව්වා. ඊළඟට 16 වෙනිදා අනුමත වෙච්ච විශ්වාස භංගේ අනුමත ප්‍රතික්ෂේප කරලා එව්වා. නමුත් අභියාචනාධිකරණේ අද පිළි අරගෙන තිනවා ඒ විශ්වාස භංගය පාර්ලිමේන්තුවෙන් නියමානුකූලව අනුමත වුණා කියලා. ඒ නිසා ජනාධිපතිවරයාට බෑ උසාවියේ අධිකරණ තීන්දුව අභිමවයන්. උසාවියෙන් දැන් අධිකරණේ තීන්දුවක් දීලා තියෙනවා. ඒක පිළි අරගෙන තමයි ඒ වාර්ණ නියෝගය නිකුත් කරලා තියෙන්නේ. ඒ නිසා ගරු කතානායකතුමනි, දැනටමත් මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විවස්ථාව උල්ලංඝනය කිරීමේ චෝදනාවට ලක් වෙලා ඉවරයි. ඒ විතරක් නෙමේ විවස්ථාව පැහැර හැරීමේ චෝදනාවට ලක් වෙලා ඉවරයි. ඇමතිවරු පත් කිරීමේදී, ඊළඟට ගැසට් නිවේදන නිකුත් කිරීමේදී, ඊළඟට මේ විශ්වාස භංගය නොපිළිගැනීමේදී එතුමා මේ වරදවලට හසු වෙලා ඉවරයි. විසුරුව නීති විරෝධී විදියට විසුරුව හැරීමේ වරදටත් හසු වුණොත් එතුමා සියලු චෝදනාවලට වරදකාරයා වෙලා ඉවරයි. ඒ නිසා එතුමාට තවදුරටත් මේ රටේ ජනාධිපති පුටුවේ වාඩි වෙලා ඒ කටයුතු කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ මේ රටේ ජනතා අධිකරණ ඉස්සරහ තියෙනවා. අපි බලමු ඉදිරියේදී මොකද්ද වෙන්න ඕනේ කියලා. ඒ වගේම ගරු කතානායකතුමනි, එතුමා කියනවා ඒ අවුරුදු තුනහමාර ඇතුලේ, පහුගිය අවුරුදු තුනහමාර ඇතුලේ එතුමා දූෂණයට විරුද්ධ වැඩ කරලු, එතුමාව විනාශ කරා කියලා කිව්වා. එතුමා විතරක් නෙමෙයි ඉස්සර පටන් ගත්තේ රනිල් වික්‍රමසිංහ මහත්මයා රට විනාශ කරා, ආණ්ඩුව විනාශ කරා, එතුමාගේ පක්ෂ විනාශ කරා, මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් විනාශ කරා කියලා කියනවා. මහවත් ටිකක් විනාශ කරා. මම දන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට මෛත්‍රීලා දෙන්න මාරුණාද කියලා. මොකද්ද ඒ කියන්නේ? ඒ විනාශ කිරීම ගැන මොකද්ද මේ කියන්නේ? දැන් මේ දෙන්න අතර තියෙන විනාශ කිරීම ප්‍රශ්නයක් රටේ ප්‍රශ්නයක් කරගන්න ඕනේ. මේ රටක් 2 දශලක්ෂයක් ජනතාව මේ වගේ අගාධයකට තල්ලු කරලා තියෙන්නේ. මේ දෙන්න අතර තියෙන ප්‍රශ්නයකටද? ගරු කතානායකතුමනි, ඒක කොහොමද සදාචාර සම්පන්න වෙන්නේ? ඒක කොහොමද යුක්ති සහගත වෙන්නේ? දෙන්න අතර ස්වාමියයි බිරිඳයි අතර ප්‍රශ්නයක් මතුණා කියලා දෙන්න අතර අඩදබරයක් ඇති වුණා කියලා මුළු රටක් විනාශ කරනවා. අපිට ආරංචි වුණා පහුගිය දවස්වල කැබිනට් මණ්ඩලයේ කිව්වයි කියලා මම රටම ගිනි තියාගෙන යන්නේ කියලා. අද ඒක තමයි මේ කරලා තියෙන්නේ. මුළු රටම ගිනි තියලා තියෙන්නේ. අද මුළු රටම ගිනි තියලා නීරෝ වගේ දැන් වීණා වායනමින් ඉන්නවා. ඒ නිසා ගරු කතානායකතුමනි මේ තත්ත්වයට තවත් ඉඩ දෙන්න බෑ. අපි ඉතත් පැහැදිලිව කිව්වා එතුමත් එක්ක සාකච්ඡා කරන්න දෙයක් නැහැ. එතුමත් එක්ක සාකච්ඡා කරන එක කිසි තේරුමක් නැහැ කියලා. ඒ වගේම අපි එදා පැහැදිලිව කිව්වා ඒ සාකච්ඡා වගේම තමයි එතුමාගේ යටිකුට්ටු වැඩ. එදා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට විශ්වාසභංග යෝජනාව ගේනකොට අපේ විමල් රත්නායක මන්ත්‍රීවරයා ඉතත් පැහැදිලිව කිව්වා මේ විශ්වාසභංගය ගෙනාවේ වෙන කවුරුවත් මේ මෛත්‍රීපාල සිරිසේන කියලා. ඔබට මතක ඇති, රටේ ජනතාවට මතක ඇති, අපි දැක්කා ඒක ගෙනාවේ ඉදිරිපත් කරේ මහින්ද රාජපක්ෂ කණ්ඩායමෙන් වුණාට ඒක නිර්මාතෘ ඒක හැදුවේ ඒක ඉදිරිපත් කරේ වෙන කොහෙන්වත් නෙමෙයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ පාර්ශවෙ. ඒක තමයි එදා වුණේ ඇත්ත කතාව. අද ගරු කතානායකතුමනි අපි මේ පාර්ලිමේන්තු විශ්වාසභංග යෝජනාවක් සම්මත කරා. වරක් නෙමෙයි දෙවරක් සම්මත කරා. තුන්වෙනි වතාවට අද විශ්වාසභංග යෝජනාවක් නැවත ආවා. මේ විශ්වාසභංග යෝජනාව හැදුවෙත් මෛත්‍රීපාල සිරිසේනගේ පාර්ශවෙ. මොකද ඇයි හේතුව? එතුමා ඔබතුමාට මතක ඇති පක්ෂ නායකයෝ සහ ඔබතුමාටත් එන්න කියලා කැඳවපු සාකච්ඡාවේදී මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මොකද්ද කිව්වේ? මේ විශ්වාසභංග යෝජනාවේ මට කිසි ප්‍රශ්නයක් නැහැ. මේකේ පළවෙනි කොටස අයින් කරන්න. මේකේ දෙවෙනි කොටස ගේන්න. පළවෙනි කොටස මොකද්ද? පළවෙනි කොටස තිබුණේ අගමැතිවරයා ඉවත් කිරීමේ ගැසට් එක නීති විරෝධී. ඒ මත පත් කරපු අගමැතිවරයා පත් කරපු ගැසට් නිවේදනයත් වැරදි. ඒ නීති විරෝධී වැඩේ කරපු මාව නිදහස් කරන්න. මාව බේරන්න. මහින්ද රාජපක්ෂව අයින් කරාට මට ප්‍රශ්නයක් නැහැ. දෙවෙනි කොටස තිබුණේ මොකද්ද? දෙවෙනි කොටස තිබුණේ මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩුව කෙරෙහි කිසිදු විශ්වාසයක් නොමැති බව ප්‍රකාශ කර සිටි. මෛත්‍රීපාල මහත්තයා කිව්වේ මොකද්ද? පළවෙනි චෝදනාව මට ඍජුව එල්ල වෙන්නේ. ඒක අයින් කරන්න. දෙවෙනි එක ගේන්න. මහින්දට මොනවා වුණත් මට ප්‍රශ්නයක් නැහැ. මාව බේරන්න. මොකද ඒක මගේ අනාගතේ දෝෂාභියෝගයක් ආවොත් මට හිරි වේක පාවිච්චි වෙනවා. දෝෂාභියෝගයක් විතරක් නෙමෙයි ගරු කතානායකතුමනි. අනාගතේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ප්‍රජාහිතිය අහෝසි කරන්නත් පුළුවන්. ප්‍රජාහිතිය අහෝසි කරන්නත් මේක පාවිච්චි කරන්න පුළුවන්. දැනට මේ වරදට හසු වෙලා ඉවරයි. ඒක තමයි මෙච්චර බය. ඇයි මේ බය? වෙන මොකක්වත් නෙමෙයි. ඒ නිසා තමයි දිගින් දිගටම කියන්නේ මේ විශ්වාසභංග යෝජනාවේ පළවෙනි කොටස අයින් කරන්න කියලා. අද අපිට කනගාටු ගරු කතානායකතුමනි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කීප දෙනෙක් මේ ජනාධිපතිතුමාගේ ඒ කතාව විශ්වාස කරලා මේක සත්භාවයෙන් කරගන්න ඕනි කියලා හිතලා ඒ චේතනාව අවංක වෙන්න පුළුවන්. හැබැයි මෛත්‍රීපාල කෙරෙහි තවත් විශ්වාසය තියලා එතුමාගේ ඉල්ලීම පරිදි අද මේ විශ්වාසභංග යෝජනාව ගෙනාවේ මොකක් කියලාද? 2018 නොවැම්බර් 16 දින සම්මුති යෝජනාව 2018 නොවැම්බර් 14 දින සම්මුති යෝජනාවේ පළමුණු ඡේදය ඉවත් කර ඇති හේඳ මේක එහෙම උනේ කොහොමද? මේ විශ්වාසභංග යෝජනාවේ පළවෙනි කොටස ඉවත් කර ඇති හේඳ කියලා වාක්‍ය ආවේ කොහොමද? ඒක ආවේ ඩීල් එකෙන්. පැහැදිලි ඩීල් එකෙන්. මෛත්‍රීපාල මහත්තයාගේ ඉල්ලීමට එකඟ වුණා මෙතුමල්ලා. එතුමල්ලා මේක ලයින් කරා. අයින් කරලා අද ගේන්න හැදුවා. නෑ අපි කියන ඕනේ නෑ. ඇයි? අභියාචනාධිකරණයෙන් දැන් තීන්දුව වෙලා ඉවරයි. මේ විශ්වාසභංග යෝජනාව නීත්‍යානුකූලයි කියලා. ඔබතුමා ප්‍රකාශ කරලා ඉවරයි. නැවත මේක ආපහු රිවර්ස් කරන්න ඕනේ නැහැ. ඒ නිසා දැන් හැප්පිලා බලමු. උසාවි තීරණේ තියෙනවා. පාර්ලිමේන්තුවේ තීරණේ තියෙනවා. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ මේ වලට අපි අහුවෙන්න ඕනේ නැහැ. එතුමා චෝදනාවට අහු වෙලා ඉවරයි. එතුමා වැරදිකාරය වෙලා ඉවරයි. දැන් ඒකෙන් බේරෙන්න මේ එක එක മന്ത്രി වෘත්ත එක ඩීල් දාලා ඒ පැත්තෙන් කීප දෙනෙක් සාකච්ඡා කරලා එකඟතාවයේ මත මේ අලුත් විශ්වාසභංග යෝජනාව ආවේ. එහෙම ගත්තම එදා රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙනාවෙත් මෛත්‍රී. අද මහින්ද රාජපක්ෂට විරුද්ධ විශ්වාසභංගය ගෙන්නෙත් මෛත්‍රී. හරියට බලන්න. මේ දෙකම ගෙන්නේ මෛත්‍රී සිරිසේන. මෛත්‍රීපාල සිරිසේන. එදා යටිකුට්ටුවෙන් මහින්ද රාජපක්ෂල හරහා විශ්වාසභංග යෝජනාවක් වික්‍රමසිංහ මහත්තයාට එරෙහිව ගෙනාවා. ගෙනල්ලා පෙරදුනා. ඒක වෙනම කතාවක්. ඒ පෙරදුනෙත් එතුමගේ කණ්ඩායම ඡන්දෙ නොදී හිපින්දියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටිය ඡන්දෙ දුන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ අපි එදා වික්‍රමසිංහ මහත්තයා අගමැති ධූරේ දරද්දී ඒ කෙරේ විශ්වාසය නැහැ කියලා අපි එතුමාට විරුද්ධව ඡන්දෙ දුන්නා. හැබැයි තමන්ගේ පක්ෂේ තමන් සභාපතිත්වයේ දරන පක්ෂේ කට්ටියව ඡන්දෙ දෙන්න තැනට එකතු කරගන්න බැරි වුණා. එහෙම කරපු මෛත්‍රීපාල සිරිසේන මහත්මයා අද නැවත විශ්වාසභංග යෝජනාවක් ගෙන්නනවා එක්සත් ජාතික පක්ෂය හරහා මහින්ද රාජපක්ෂට විරුද්ධව මහින්ද රාජපක්ෂ මහත්තයා දැන්වත් මේවා තේරුම් ගත යුතුයි. මේ ළඟ තියාගෙන එන ආප්ප කාලා එකට ආප්ප කාලා තේ බීලා ඒ ද්‍රෝහිකම කරා වගේම අද අගමැතිකම දීලා අද අමාරු වැට්ටලා මහින්ද රාජපක්ෂව කුජීත කරලා තියෙන්නේ. අර මොකක් හරි කරගෙන අටවගෙන පොහට්ටුවක් අටවගෙන යන්තම් හරි ඔළුව උස්සලා හදාගෙන එන්න හදපු මහින්ද රාජපක්ෂව නැති කරලා විනාශ කළා, පොහට්ටුව කුණු කරලා දැම්මා මේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. අද එක්සත් ජාතික පක්ෂය හරහා හොරපාරෙන් මේ විශ්වාසභංග යෝජනාව ගේනවා. එතුමාව නිදොස් කරගෙන එතුමාගේ එතුමා වැරදිකාරයා වෙන කොටස ඉවත් කරගෙන ලැජ්ජයි. මේ තත්ත්වයට පත් වෙන්න ඕනේද රටේ ජනාධිපතිවරේ? මේ තත්ත්වයට පත් වෙන්න ඕනේද රටේ මුල් පුරවැසි? ඉතින් අද සිද්ධ වෙලා තියෙන්නේ ඒකයි ගරු කතානායකතුමනි. එහෙම කියලා එතුමා කියනවා මේ මල්වට්ටියට අත ගහන්න ඉන්නලු. මොකද්ද මේ මල්වට්ටිය? මේක මල්වට්ටියක් නෙමෙයි, ගොම හට්ටියක්. මේ රටක් විනාශ කළා, ආර්ථිකය නැතිබංගස්ථාන කළා, අපේ රටේ ව්‍යවස්ථාව දේශපාලන සදාචාරයේ කෙලසලා ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ කළා. දැන් කියනවා මල්වට්ටියට අත ගහන්න ඉන්න කියලා. මේ ගොම හට්ටියට අත ගහන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ සමාජිකයෝ යන්නේත් නැහැ. ඒ නිසා තමයි අද පැහැදිලිව කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා කියන්නේ මේ කරපු වැඩේ වැරදි, අපරාධේ නැති බංගස්ථාන වුණා, හත් පොලේ ගාගත්තා කියලා. අපි දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කීප දෙනෙක්ගේ ගෙවල් වලට ඇවිල්ලා පාක්ෂිකව දහනවා. මොකක්ද අහන්නේ? පාක්ෂිකව අහන්නේ ඇයි මන්ත්‍රීතුමා මේ වගේ වැඩක් කරගත්තේ? අපරාධේ නේද? හොඳට හිටපු මහින්ද රාජපක්ෂයි කට්ටියයි වැටුණා නේද හතරගාතේ? ඇයි මෙහෙම අපරාධයක් කරගත්තේ කියලා පාක්ෂිකව අද එතුමන්ලගෙන් ගෙවල් වලට ඇවිල්ලා අහන්නේ ඒක. ඒ නිසා ගරු කතානායකතුමනි, අපි විතරක් නෙමෙයි එතුමාගේ පාක්ෂිකවම අද මේ තත්ත්වය ප්‍රතික්ෂේප කරලා කලකිරලා ඉන්නේ. අද මහින්ද රාජපක්ෂට බහුතරයක් නැහැ කියලා පැහැදිලිව තහවුරු වෙලා ඉවරයි. මේ පාර්ලිමේන්තුවේ තවදුරටත් ඒක ඔප්පු කරන්න දෙයක් නැහැ. 122යි 123යි දැන් එතුමට විරුද්ධව. එතකොට එතුමට පක්ෂව කීයක් ඉන්නවද? තවම හරියට ගණන් කියලා නැහැ. 123ක් ඉන්නවා නම් අනිත් පැත්තේ එතුමට පක්ෂව 100ක් ඉන්නපෑ. 101ක් ඉන්නපෑ. 201ක් කොහෙද පෙන්වලා තියෙන්නේ? 101ක් නැහැ. ඒක පෙන්ව ගන්න බැරි නිසා තමයි ගරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තු වර්ජනය කරන්නේ. ඒකට ඔබතුමාව චූදිතය කරලා තියෙන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. බොරු හේතුවක් දක්වන්න ඕනේ පාර්ලිමේන්තුවට එන්නේ නැති එකට. ඒකට ඔබතුමාව අරගෙන හේතුවක් විදියට අරගෙන ඔබතුමාගේ ක්‍රියාකලාපේ වැරදි නිසා පේන්නේ නැහැ කියලා බොරු චෝදනාවක් ඔබතුමා නගලා තියෙනවා. ඔබතුමා ඉතා පැහැදිලිව මේ සභාව මෙහෙව්වේ බහුතරයේ කැමැත්ත මත, බහුතරයේ එකඟත්වයේ මත. ඒක තමයි ඕනම සමිතියක් පවත්වාගෙන යන ක්‍රමේ. ගමේ මරණාධාර සමිතියක් ඇදවද්දී මරණාධාර සමිතියේ සභාපතිවරයා ඇවිල්ලා න්‍යායපත්‍රය මේකයි කියලා කිව්වට පස්සේ සභාවේ බහුතරයට පුළුවන් නැහැ, සභාපතිතුමාගේ න්‍යායපත්‍රයක වෙන්න පුළුවන්. හැබැයි අහවල් සිරිසේනගේ මලගෙදර වුණා, එතන පෙට්ටිය ගන්න සල්ලි දීලා නැහැ. ඒ නිසා අද සභාවේ බහුතරයේ මත ඒ ප්‍රශ්නේ අපි කතා කරන්න ඕනි. මේක මලගයක් තමයි. මරණාධාර සමිතියේ තත්ත්වයට පත් වුණා. එතකොට සභාපතිවරයාට පුළුවන්ද එයා හදාගත්ත න්‍යායපත්‍රය ක්‍රියාත්මක කරන්න? නෑ. මරණාධාරී සමිතියේ සභා සමාජිකයන්ගේ ඉල්ලීමට ඇහුම්කන් දෙන්න වෙනවා. ඒක තමයි ඇත්ත தත්ත්වේ. ඒ නිසා ඔබතුමා මේ සභාව මෙහෙව්වේ මේ සභාවේ තියෙන රීතීන් වලට අනුව, ස්ථාවර නියෝග වලට අනුව. ඒක නීත්‍යානුකූලයි. මේ චෝදනාව නගන්නේ මෙතන බහුතරය නැති නිසා, ඔවුන්ගේ බැරිකම නොහැකියාව පෙන්නගන්න පේන නිසා ඒක වහගන්න තමයි ඔබතුමාට අභූත චෝදනා නගන්නේ. ඒ නිසා අපි දන්නවා මුළු රටම දැන් ඒ தත්ත්වේ තේරුම් අරන් තියෙන්නේ, තේරුම් ගනිමින් තියෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි, පහුගිය දවසේ මේ සභාවේදීම අපිට මතකයි විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇවිල්ලා දූත මෙහෙවරක් දූත භූමිකාවක් රඟ දැක්වුවා. එතුමා වාඩි වුණා මෙතන. එතකොට එතුමා අර සෙල්ලම් ආණ්ඩුවේ ඇමතිවරයෙක්. දැන් ඒගොල්ල මහ ලොකුට කියනවා අපි පාර්ලිමේන්තු වර්ජනය කරනවා කියලා. හැබැයි වර්ජනය කරන එක බිඳලා ඉවරයි. විජේදාස රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා වාඩි වුණා. එතකොට වර්ජනය අසාර්ථකයි. ඒක පාවා දීලා ඉවරයි. ඒ වාඩි වෙච්ච විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා අවසාන යෝජනා කරේ ඔබතුමා මැදිහත් වෙලා නැවත සාකච්ඡා කළා මේ ප්‍රශ්න විසඳන්න කියලා. ඔබතුමා සත්භාවයෙන් ඒක බාරගත්තා. එදිනම හැන්දෑවේ ජනාධිපතිවරයා මුණ ගැහුණා. හැබැයි මොකද්ද ප්‍රතිඵලේ? ප්‍රතිඵලයක් නැහැ. එතුමා සුපුරුදු පරිදි කිව්වා විශ්වාස භංගය ආපහු ගේන්න, ඒ ක්‍රමවේදයට අරන් ගන්න. එතකොට එතුමා දිගින් දිගටම කිව්වේ මොකද්ද? විශ්වාස භංගේ පළවෙනි කැල්ල අයින් කරලා ආපහු ගේන්න කියලා. දැන් ඒකට එකඟ වෙලා තමයි මේ විශ්වාස භංග යෝජනාව දැම්මේ. ඔබතුමා නෙමෙයි, ඊට පහුවෙන දතිවිච්ච සාකච්ඡාවේදී පක්ෂ නියෝජිතය ගිහිල්ලා එකඟුණාට පස්සේ මේ ඒකගතාවයට ආවේ. නැවත විශ්වාස භංග යෝජනාව ගෙනල්ලා අද සම්මත කරන්න. හැබැයි එහෙම කියපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඊයේ මොකද්ද කියන්නේ? දැන් එතුමා දන්නවා අද මේ විශ්වාසභංග යෝජනාව මේ සභාවේ ගන්නවා කියලා. එතකොට අද ඒක සම්මත වෙනවා. එතකොට අද එතුමාට ඔබතුමාගේ නිවේදනය නිකුත් වෙනවා. එහෙම ඒ අනුව හෙටම පුළුවන් ඔබතුමාට නැවත ඕනනම් තීරණයක් ගන්න. සාමි තීරණේ පැත්තකින් තිබ්බයි. හැබැයි ඒක දැනගෙන ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මොකද්ද කියන්නේ? ඊයේ කියනවා තව සතියකින් මම මේ ප්‍රශ්නේ විසඳනවා. තව සතියකින්. ඒ කියන්නේ අද විශ්වාසභංග යෝජනාව මෙතන නැවත සම්මත වුණත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒක තමයි ඒ කතාවේ හරය. ඊයේ සතියක් යනවා කියලා කිව්වේ අද අපි මේක සම්මත කරලා නැවත සම්මත කරලා පෙන්නුවත් එතුමා ඒ තීන්දුව ඒක පිළිගන්නෙත් නැහැ. ඒ නිසා හරි පැහැදිලි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඉන්නේ කොතනද කියලා. ගිය බ්‍රහස්පතින්දා මේ අර්බුදේ උත්සන්න වුණාට පස්සේ මේ පාර්ලිමේන්තුවේ 123ක් මන්ත්‍රීවරු යෝජනා සම්මත කරලා අගමැතිවරයාගේ ඇමතිවරුන්ගේ මුදල් කප්පාදු කරලා ඡන්දේ පෙන්වුවට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ගිහිල්ලා එතුමාව හම්බුණා. මේ අර්බුදය ගැන කිව්වා. කිව්වට පස්සේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මොකද්ද කිව්වේ? එහෙනම් කට්ටියම ගිහිල්ලා මහින්ද රාජපක්ෂව හම්බ වෙලා මහින්ද රාජපක්ෂට කියන්න දැන් ඉතින් කරන වෙන කරන්න දෙයක් නැහැ. මේකට තියෙන එකම උත්තරේ ඔබතුමා ඉල්ලා ස්වීම පමණයි කියලා. නිමල් සිරිපාල මහත්තයා එළියට ඇවිල්ලා අපි දන්නවා අපිට ආරංචි කසුකුසු ගෑවා. අපි කොහොමද කියන්නේ ඒක? එයාම තමයි පත් කරේ. එයා පත් කරලා ඉවරලා එතකොට පත් කරනකොට අපිට කිව්වෙත් නැහැ. නිමල් සිරිපාල මහත්තයා ගෙදර ගිහිල්ලා රූපවාහිනියෙන් දැනගත්තේ මහින්ද අගමැති කරා කියලා. ඇත්ත කතාව. ගිහිල්ලා ටීවී එක බලද්දී තමයි දන්නේ මහින්ද රාජපක්ෂ අගමැති කරා කියලා. පහුවදා දවසේම නිමල් සිරිපාල මහත්තයා හිටියේ ගෙදර. ගියේ නැහැ ගෙදරින් එළියට. එතුමා බලන්න ගියේ ලංගම සභාපති රමල් සිරිවර්ධන මහත්තයා විතරයි. කලකිරලා හිටියේ. එපා වෙලා හිටියේ. මොකද්ද මේ උනේ කියලා. දැන් පත් කරපු මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ මොකක්වත් දැනගෙන නොහිටපු නිමල් සිරිපාල මහත්තයාට කියනවා ගිහිල්ලා මහින්දට කියන්නලු ඉල්ලාස් වෙන්න කියලා. මහින්ද රාජපක්ෂට කියන්න ඉල්ලාස් වෙන්න කියලා. නිමල් සිරිපාල මන්ත්‍රීවරයා එළියට ඇවිල්ලා කසුකුසු ගෑවා. අපි කොහොමද එහෙම කියන්නේ? එතුමනි කිව්වේ එතුමනි පත් කරේ. අපි පත් කර අය. එනිසා අපිට නම් මට නම් බෑ ඔක කියන්න කියලා. ඒ නිසා එතුමා ගියේ නැහැ. එතුමා ගියා නිකන්. කට ඇරියේ නැහැ, කතා කරේ නැහැ. 12 දෙනෙක් ගිහිල්ලා තිබුණා. ගියේ බ්‍රහස්පතින්දා දවල් 11ට ගිහිල්ලා මහින්ද රාජපක්ෂ මහත්තයව හම්බුණා. හම්බෙලා කිව්වා මේ අර්බුදේ තවත් ඉස්සරහට යනවා. ජනාධිපතිතුමාටත් කරන්න දෙයක් නැහැ. උපරිම සීමාවට ඇවිල්ලා තියෙන්නේ. බිත්තියටම හේතු වෙලා තියෙන්නේ. වෙන කරන්න දෙයක් නැහැ. දැන් මේකට තියෙන උත්තරේ ඔබතුමා ඉල්ලාස් වෙන එක කියලා. මහලොකු චණ්ඩිපාඨදාන මහින්ද සමරසිංහලා ඒ මන්ත්‍රීවරයා එතුමා ඇතුළු කට්ටිය තමයි ගිහිල්ලා කිව්වේ ඉල්ලාස් වෙන්න කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයා මොකද්ද කියලා තින්නේ? නැම් මං ඉල්ලාස් වෙන්නේ නැහැ. පුළුවන් නම් කියන්න එයාට මාව අස්කරන්න කියලා. ඔන්න මෛත්‍රීපාල මහත්තයා හිර වෙච්ච ඊළඟ තැන. පුළුවන් නම් එයාට කියන්න මාව අයින් කරන්න කියලා. මං අයින් වෙන්නේ නැහැ. දීපු උත්තර ඒක. අපි කවුරුත් දන්නවා. මන්ත්‍රීවරු ගිය මන්ත්‍රීවරුත් හිර වෙලා ආවේ. කර කියාගන්න දෙයක් නැහැ. දැන් මොකද්ද වෙලා තියෙන්නේ ගරු කතානායකතුමනි? මෛත්‍රීපාල සිරිසේන මහත්තයා විවස්ථාව උල්ලංඝනය කරා අර කිව්වා වගේ පස් වතාවක් හය වතාවක් ගැසට් නිවේදන පහට පස් වතාවයි අර ඇමතිවරු පත් කිරීමේකට හයයි විවස්ථාව පැහැර හැරීම මිනිසුරුවරුන් පත් නොකිරීම පැහැර හැරීම හතයි චෝදනා හතයි ඊළඟ කියනවා මහින්ද රාජපක්ෂව ඉවත් කරන්න ගියා. දැන් මහින්ද රාජපක්ෂ කියන්නේ ඒකනේ පුළුවන් නම් අයින් කරන්න. මං අයින් වෙන්නේ නැහැ. එතකොට මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට වෙනවා නැවත විවස්ථාව කඩලා අගමැතිවර එයාපත් කරපු අගමැතිවරව අයින් කරන්න. චෝදනා එක පිට එක එකතු වෙනවා. චෝදනා 8යි. දැන් ඒ කරන්නේ ඒක තමයි. දැන් ඉස්සරහට අවිල්ල තියෙන ඒක. ඒ නිසා දැන් මේ අර්බුදේ තරමටම උත්සන්න වෙලා තියෙන ගරු කතානායකතුමනි. ඉතින් ඇත්තටම මේ தත්ත්වයේ තුල අපිට පැහැදිලිව පේන්න තියෙන දෙයක් තමයි ගරු කතානායකතුමනි. මේ රට ඉස්සරහට යන්න බෑ. මේ බහුතරය පිළිගන්නේ නැතුව කොච්චර වලිකෑවත් මේක ඉස්සරහට යන්න බෑ. එසබ් දැන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ පරාදය බාරගත යුතුයි. මහින්ද රාජපක්ෂලා මේ පරාදය බාරගත යුතුයි. දැන් මේ චෝදනාවලට ලක් වෙලා ඉවරයි. දැන් මේ පරාදය සිද්ධ වෙලා ඉවරයි. ඒ නිසා නිහතමානී වෙලා දැන්වත් නිහතමානී වෙලා බොරු කයිවාරු ගහන්න නැතුව පරාදය බාර අරගෙන මේ පාර්ලිමේන්තුවේ බහුතරයට ඉඩ හදලා දෙන්න. එහෙම නොකළොත් බරපතල අර්බුදවලට යනු. දැනටමත් ජනවාරි පළවෙනිදා ඉඳලා පඩි ගෙවා ගන්න බෑ රාජ්‍ය සේවකයෝ කිසිවෙකුට. මුදල් වෙන් කිරීමක් කරලා නැහැ. අයවැය සම්මත වෙලා නැහැ. අතුරු සම්මත ගිණුමක් කැබිනට් එකේ සම්මත වුණා කිව්වා. අර බොරු කැබිනට් එකේ. ඒක වළංගු නැහැ. එතකොට මේ පාර්ලිමේන්තුවෙන් සම්මත වෙලා නැහැ. ගරු කතානායකතුමනි, මම දැක්ක විමල් වීරවංශ මන්ත්‍රීවරයා කියනවා ජනාධිපතිවරයාට පුළුවන් මාස 3කට මුදල් වෙන් කරන්න පාර්ලිමේන්තුවෙන් අනුමත වෙන්න ඕනි නැහැ කියලා. පට්ටපල් බොරුවක්. විවස්ථාව ගැන අබමල් රේණුවක් දන්නේ නැහැ. විවස්ථාව ගැන තියා ගණන් හදා ගන්නවත් දන්නේ නැති විමල් වීරවංශ. දෙකයි දෙක දෙක දෙකෙන් බෙදුවම 0.2 කියපු හාදයන්නේ. ඉතින් කොහොමද ඕක කියාගන්නේ? ඒ වීරවංශ කියනවා ජනාධිපතිවරයාට පුළුවන් මාස 3ක් යනකම් සල්ලි වෙන් කරන්න. කොහෙද මේ අවස්ථාව එහෙම තියෙන්නේ? එහෙම කරන්න පුළුවන් අයවැය සම්මත වෙලා නැති අවස්ථාවකදී විසිරුවල පාර්ලිමේන්තුව විසිරුවා හැරලා තියෙන අවස්ථාවක. පාර්ලිමේන්තුව විසිරුවා හැරලා අයවැය සම්මත කළා නැති අවස්ථාවකදී ජනාධිපතිවරයාට බලය ලැබෙනවා එහෙම කාලයකට මුදල් වෙන් කරන්න. එහෙනම් එහෙම පුළුවන් දැන් අර විසිරුවා හැරීම නීත්‍යානුකූලයි කියලා පැහැදිලි වුණා නම් දැන් එහෙම එකක් නැහැ. ඒ නිසා ලබන මාර්තු මාසයේ දක්වා අප්‍රේල් දක්වා මුදල් තියෙනවා කියලා කියන එක පට්ටපල් බොරුවක්. එහෙම එකක් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ පාර්ලිමේන්තුවේ ඒ අයවැය සම්මත වෙන්න ඕනි, මුදල් සම්මත වෙන්න ඕනි. එහෙම නැත්නම් රටේ රජයේ සේවකයන්ට පඩි ගෙවා ගන්න බෑ, වියදම් කරන්න බෑ. අද මේ අභියාචන අධිකරණ තීන්දුවත් එක්ක මහ බැංකුවට ණයක් ගන්නත් බෑ. බැඳුම් කරන ඉක්ුත් කළ ණයක් ගන්නවා නම් මුදල් ඇමතිවරු අස්සම් කරන්න ඕනි. මුදල් ඇමතිවරු අස්සම් කරන්න නැතුව ඒක කරන්න බෑ. එසර රට ලොකු අර්බුදයක තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි, සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ බරපතල ප්‍රශ්නයක් ආවොත් බෙහෙත් පිළිබඳව ඇමතිවරු අස්සම් කරන්න ඕනි. චක්ලේකණයක් ආවොත් නැත්තම් ටෙන්ඩරයක් ආවොත් ඒක අස්සම් කරන්න බෑ. සෞඛ්‍ය ඇමති කෙනෙක් නැහැ. එතකොට දහස් ගණනක් අපේ රෝගීන් අපේ ජනතාව මියෑදෙනවා. ඒ ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා. ඒකට උත්තරයක් නැහැ. මෛත්‍රීපාල ජනාධිපතිවරට මේවා සත පහක මායිමක් නැහැ. හරි කනගාටු කතානායකතුමනි, එතුමා ඊයේ කතාවේදී එතුමා කියනවා මේ පාර්ලිමේන්තුවේ හැසිරිච්ච හැසිරීම ඒක ඉතින් ලෝකේ හැම රටකම වෙනවනේ. අපේ රටේ විතරක් නෙමෙයිනේ. ලෝකේ ගොඩක් රටවල උදාහරණත් කියනවා. ඒ රටවලත් වෙනවා. ඒ නිසා මෙහෙ වෙන එක අමුතුවක් නෙමෙයි කියන්නේ. ඒ කියන්නේ මොකද්ද ගරු කතානායකතුමනි? රටේ ජනාධිපතිවරයා, රටේ මුල් ප්‍රවේශියා මේ පාර්ලිමේන්තුවේ අර හැසිරිච්ච පාදඩ හැසිරීම අනුමත කරනවා. එහෙම ජනාධිපති කෙනෙක් කොහොමද අපි තවදුරටත් රටේ නායකයා විදිහට කටයුතු කරන්න ඉඩ දෙන්නේ? ඒ එහෙම ඉඩ දෙන්න අපිට පුළුවන් ද, අයිතියක් තියෙනවද? මේ රටේ ජනතාව ඒකට කැමතිද? නෑ ගරු කතානායකතුමනි. ඒ නිසා අද පැහැදිලි වෙලා තියෙනවා මේ ගෙවිච්ච කෙටි කාලය තුල මේ මාස එකහමාර ඇතුලේ මොනවද මේ හදාගත්ත සෙල්ලම් ආණ්ඩුව කරපු දේ? සිංගප්පූරු කිසුම අහෝසි කරනවා කියලා මෙහි ඉඳලා කෑ ගැහුවා. ගියා විතරයි බඳුළු ගුණන්දර කියනවා. නෑ එහෙම අහෝසි කරන්න බෑ. එම ආවට ගියාට ජාත්‍යන්තර ගිවිසුම් අහෝසි කරන්න බෑ කියලා. එදා කයිවරු ගෙහුවා මෙහි ඉඳලා අහෝසි කරනවා කියලා. රුපියල කණන් වැටෙනකොට බඳුළු ගුණවදන මහ ලොකු කයිවරු ගෙහුවා මේක නවත්තන්න පුළුවන් මට දෙන්න අපිට දෙන්න කියලා ආණ්ඩුව ගත්තා. මොකද්ද උනේ? දැන් කියනවා අතින් අල්ලලා නවත්තන්න බෑ. මං කොහොමද නවත්තන්නේ? අතින් අල්ලලා නවත්තන්නද කියලා. නවත්ත ගන්න බෑ. ඊළඟට ගරු කතානායකතුමනි, එදා කෑ ගැහුවා කොටි නිදහස් කරනවා, කොටින්ට සල්ලි දෙනවා, ගෙවල් දෙනවා කියලා. ඇත්තටම ගත්තොත් එදා මෙතන සම්මත වුණා 50ක් යුද්ධයෙන් පීඩාවට පත්වෙච්ච සියලු පාර්ශ්වයන්ට ඒ වන්දි ලබා දීම පිළිබඳ 50ක්. ඒක මේ කොටින්ට ගෙවල් දෙනවා හරි කොටින්ට සල්ලි දෙනවා නෙමෙයි. නමුත් ඒවා වැරදි විදිහට අර්ථකථනය කළා. මහ ලොකු බොරු කයිවරු ගහලා බොරු දේශප්‍රේමයක් මැව්වා. අද වාසුදේව නානායක්කර මහත්තයා මොකද්ද කියන්නේ? එල්ටීටී සමාජිකයන් වර්ගීකරණය කරනවා, පිරිසක් නිදහස් කරනවා, පිරිසක් පුනරුත්ථාපනය කරනවා. හොඳයි. හැබැයි එදා කිව්වේ මොකද්ද? අපි එදා කිව්වා සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න කියලා. එහෙම කියනකොට විරුද්ධ වුණා. බොරු දේශප්‍රේමය දැම්මා. ජාතිවාදය උස්සුවා. අද කියනවා නෑ අපි කට්ටියක් නිදහස් කරනවා, කට්ටියක් පුනරුත්ථාපනය කරනවා. ඩග්ලස් දේවානන්ද මොකද කියන්නේ? ඩග්ලස් දේවානන්ද කියනවා එල්ටීටී සමාජිකයන් සියලු දෙනාටම අපි සල්ලි දෙනවා කියලා. දෙදා මහ ලොකුට කයිවරු ගෙව්වේ මේවා ජාතිවාදී එල්ටීටී එකට උල්පන්දම් දෙනවා කියලා. හැබැයි අද එහෙම කියපු කට්ටිය මේක කරන එකයි ප්‍රශ්නේ. අපි ඒකට විරුද්ධ නැහැ. අපි කියන්නේ ඒ දේ යුද්ධයෙන් පීඩාවට පත්වෙච්ච සියලු පාර්ශ්වයන්ට වන්දි ලබා දෙන්න. ඒ අය තවත් තිරේ ඉන්නෝ නම් ත්‍රස්තවාදී වැලැක්වීමේ පනත යටතේ. ඒක වැරදි. ඒ නිසා උන්ව එක්ක නඩු දාන්න නැත්තම් නිදහස් කරන්න. ඒක කරන්න තියෙන්නේ යුක්ති සහගත ඕන මාණ්ඩුවකට කරන්න තියෙන වගකීම. නමුත් ඒක කරන්නේ නැහැ. නමුත් අද ඒ කියපු එදා කියපු කතාවයි අද කියන කතාවයි පරස්පරයක්. එදා මහවිරු සැමරුම් කරනවා කියලා මහ ලොකුවට චෝදනා කරා. හැබැයි අද මේ බොරු සෙල්ලම් ආණ්ඩුවේ වගකීම ගත්ත විතරයි මහවිරු සැමරුම් ගොඩයි. මහවිරු සැමරුම් ගොඩයි. ඒ වළක්වන්න පුළුවන් වුණාද? වැළක්වේ නැහැ. ඒ විතරක් නෙමෙයි, පොලිසිය නිලධාරීන් දෙන්නෙක් මැරුණා වෙඩි තියලා. ඒ පොලිස් නිලධාරි දෙන්න මැරුණම මං අහගෙන කියනවා ධනස් සලහප්පේරු මන්ත්‍රීවරයා පහුගිය ආණ්ඩුවෙන් හමුදා කඳුරු ඉවත් කරා. ඒ ඉවත් කරපු හින්දා තමයි ඔවුන් දෙන්නට වෙඩි තියලා තියෙන්නේ කියලා. ගරු කතානායකතුමනි වගකීමෙන් කියන්නේ ඒ සිද්ධිය වෙච්ච තැනට මේ පොලිස් නිලධාරින් දෙන්න මරලා දාපු තැන ඉඳලා මීටර 200ක් එහා පැත්තේ තියෙන ගුවන් හමුදා කඳුර. අදත් බලන්න පුළුවන් ඕන කෙනෙකුට. ගුවන් හමුදා කඳුර තියෙන මීටර 200ක් එහා පැත්තේ. පොලිසිය තියෙන එහා පැත්තේ ළඟම. පොලිසිය ළඟම තියෙනවා. ගුවන් හමුදා කඳුර මීටර 200ක් එහා පැත්තේ තියෙන්නේ. ඒ තැන තමයි මේ පොලිස් නිලධාරින් දෙන්නට වෙඩි තියලා මැරුවේ. එනිසා ගරු කතානායකතුමනි දැන් මේ මාස එකමාර ඇතුලේ මේගොල්ලෝ පෙන්නවා තමන්ගේ බැරිකම. රණවිරු දඩයම් රණවිරු දඩයම් කිව්වා. අන්තිමට මේ ඊනි ආණ්ඩුවේ බලය ගත්ත විතරයි ත්‍රිවිධ හමුදාවේම ප්‍රධානියා යුද හමුදාවේ නාවික හමුදාවේ ගුවන් හමුදාවේ ත්‍රිවිධ හමුදාවෙන් ප්‍රධානියා මාණ්ඩලික නිලධාරිවරයා රවීන්ද්‍ර විජේගුණවර්ධන අත්තනංගුඩ ගත්තා. රණවිරු දඩයම කියලා චෝදනා නගපු අය. දැන් ඒව ඔක්කොම කරන්නේ මේ කට්ටිය මේ මාසේ ඇතුළේ. ජනාධිපතිවරයා මේ වළක්කන ඔක ගණ්ඩ දෙන්නේ නැහැ කිව්වා. හැබැයි මේ සෙල්ලම් ආණ්ඩුව හදාගත්ත විතරයි මේ වැරදි ටික ඔක්කොම කරා. එනිසා ගරු කතානායකතුමනි දැන් හරි පැහැදිලි මාස එකමාර ඇතුළේ රටේ ජනතාවට පැහැදිලි මේගොල්ලන්ගේ කෙරුවාව මොකද්ද කියලා. එනිසා තවදුරටත් මේ වැරදි සහගත නීති විරෝධී ආණ්ඩුවයි කියා ගන්න කණ්ඩායමට මේක කරන්න දෙන්න බෑ. ඒක වහාම අපි අනිත් පැත්ත හරවන්න ඕනි. ගරු කතානායකතුමනි දැන් අපේ රටේ කාටත් පැහැදිලි මේ තනි පුද්ගලයෙකුට බලය පැවරුණාම ඒකාධිපති බලය පාවිච්චි කරලා ඕනම කෙනෙක් මේ වගේ වැඩ කරන තත්ත්වයට පත් වෙනවා. සමහරු කියනවා විධායක ජනාධිපති බලයට හොඳ කෙනෙක් ගියාම ඒක හරි ෂෝක්, නරක කෙනෙක් ගියාම තමයි අප්සෙට් කියලා. මෛත්‍රීපාල මහත්තයා මෙතන වාඩි වෙලා අවුරුදු 3ක් ඉන්නකොට පතෝල වගේ කිව්වා. අවසානයේ මොකද උනේ? පතෝල හිටන් හුටන් කිව්වා, හුටන් හිටන් වුණා, පතෝල හිටන් වුණා. අන්තිමට විධායක බලය පාවිච්චි කරලා මේ පුටුවේ මෛත්‍රීපාල මහත්තයා නෙමෙයි රනිල් වික්‍රමසිංහ මහත්තයා වාඩි වුණත් ඕක තමයි ඇත්ත. රනිල් වික්‍රමසිංහ මහත්තයා විධායක ජනාධිපති වුණත් මේ විධායක බලය පාවිච්චි කරනවා. මීට වඩා දේවල් අපිට බලන්න වෙයි. එනිසා මේකේ පුද්ගලයා නෙමෙයි ප්‍රශ්නේ, මේ ධූරයේ ප්‍රශ්නේ. මේ විධායක බලය කියන්නේ අත්නොමතික බලයක්. ජේ.ආර්. ජයවර්ධනම කියපු විදිහට ඒ ගැහණියෙක් මිනිහෙක් සහ මිනිහෙක් ගැහණියෙක් කරන්න විතරයි බැරි, අනිත් ඕන දෙයක් කරන්න පුළුවන් කිව්වා. දැන් මෛත්‍රීපාල මහත්තයා ඒ ඔක්කොම කරමින් තියෙනවා. එනිසා මේකේ පුටුවේ ප්‍රශ්නයක්, මේකේ තියෙන පුටුවේ ප්‍රශ්නයක්, පුද්ගලයා ප්‍රශ්නයක් නෙමෙයි. එනිසා ගරු කතානායකතුමනි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදෙනවා නම් හොඳයි. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදෙන්නේ නැහැ. එනිසා තමයි අපි විශ්ව සංශෝධන ඉදිරිපත් කරේ. විශ්ව සංශෝධනේ අපි ඉතා පැහැදිලිව කියන්නේ මේ විධායක ජනාධිපතිවරයාගේ බලය නැති කරන එක. පාර්ලිමේන්තුවේ වාරවසන කිරීමේ බලය අපි නැති කරලා තියෙන විශ්සේ. එහෙනම් එදා මෛත්‍රීපාල මහත්තයාට ඔක්තෝබර් 26 වෙනිදා පාර්ලිමේන්තුව වාරවසන කරන්න බෑ. මොකද අපි විශ්ව සංශෝධනයට එක දාලා තිනවා. පාර්ලිමේන්තුව කල් තියන්න බෑ. පාර්ලිමේන්තුව විසිර හරින්න බෑ. ඒ බලය අඩු කරලා තින්නේ. ඒස විධායක ජනාධිපති කෙනෙක්ගේ තියෙන බලය අඩු කරන ඒ සංශෝධනය තමයි විශ්ව සංශෝධනය. ඒ විශ්ව සංශෝධනය එදා අපේ රවුෆ් හකීම් මන්ත්‍රීතුමාලා, රසාත් බද්දුන් මන්ත්‍රීතුමාලා එදා ටිකක් මේකට එකඟතාවය පළ කරේ නැහැ. හැබැයි අද මං හිතන්නේ වඩා හොඳින් තහවුරු වෙනවා. එතුමන්ලටත් පේනවා මේ බලය කොයිතරම්ද කියන එක. ඕක රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අතට ගියත්, ඕක කාගේ අතට ගියත්, ඔය බලය තියෙන තාක්කල් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වෙන්නේ නැහැ. ඒ නිසා දැන් හරි අපි මේ විශ්ව සංශෝධනය සම්මත කරන්න මැදිහත් වෙමු. මේ පාර්ලිමේන්තුවට දැන් වැඩි අවස්ථාවක් තියෙනවා විශ්ව සංශෝධනය සම්මත කරගන්න. ඒක මේ රටේ අනාගතය වෙනුවෙන් හොඳයි. අවද හරි දවසක ජනාධිපති වෙන එක වළක්වන්න පුළුවන් 20 වෙනි සංශෝධනය වගේ එකක් අපි සම්මත කරගත්තොත්. එදා එන්නම් පෙර 1978 දී කිව්වා මේ විධායක ජනාධිපති ධූරයට එක්පත් වුණොත් මොකද වෙන්නේ කියලා. එදා අවුරුදු 40 ගානකට කලින් කියපු දේ අද අපේ අස්පනා පිට ඔප්පු වෙලා තියෙනවා. ඒ නිසා දැන් හරි අපි මේ විශ්ව සංශෝධනය සම්මත කරලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී තහවුරු කරමු. ඒ විතරක් නෙමෙයි ගරු කතානායකතුමනි 19 වෙනි සංශෝධනයට අපි ඇතුල් කරා, අපි මැදිහත් වෙලා ඇතුල් කරා. මන්ත්‍රීවරු පක්ෂමාරු කරොත් මන්ත්‍රී ධූරය අහෝසි කරන්න. මන්ත්‍රීවරයෙක් තමන් ඡන්දේ දීපු ඡන්දදායකයන්ට එරෙහිව තමන්ගේ පක්ෂේ මාරු කරලා වෙන පක්ෂයට පැන්නොත් වහාම මන්ත්‍රී ධූරය අහෝසි කරන්න කියලා. එදා දිනේ අන්තිම වෙනකන් ඒක එකඟතාවයෙන් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණා. අන්තිම තප්පරයේදී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා විරුද්ධ වුණා. එහා පැත්තේ ඉඳලා විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයා ඒක බාරගත්තා, ඒක අයින් කරා. ඒක එහෙම නොවුනේ නැත්තම් අද මේ සන්තෑසිය වෙන්නේ නැහැ. මේ වගේ මන්ත්‍රීවරු පයින් කෝටි ගණන් වලට විකිනන පාදර සංස්කෘතියක් අපේ රටේ බිහි වෙන්නේ නැහැ. ඒක එතනින් බැරි වුණාට අපි ඒක අතහැරියේ නෑ ගරු කතානායකතුමනි 20 වෙනි සංශෝධනයට අපි නැවත ඇතුළත් කරලා තියෙනවා 20 සංශෝධනය අපි ඉතා පැහැදිලිව වෙනස් ආකාරයක වගන්ති ඇතුළත් කරලා තිනවා මන්ත්‍රීවරුන්ට පක්ෂමාරු කරන්න බැරි වෙන විදිහට ඒ නිසා ගරු කතානායකතුමනි මේ 20 වෙනි සංශෝධනයෙන් අපි බලාපොරොත්තු වුණේ මේ රටේ ඒකාධිපති බලය නැති කරලා ප්‍රජාතන්ත්‍රවාදී තහවුරු කරන්න අපි ඉදිරියට ඒක ක්‍රියාත්මක කරමු මේ පාර්ලිමේන්තුව අපි කවුරුත් එක්කට මැදිහත් වෙමු ඒ වගේම තමයි ගරු කතානායකතුමනි මේ ඔක්තෝබර් 26 වෙනිදා ඉඳලා මේ දාක් වෙච්ච අපරාධ තියෙනවා රාජ්‍ය දේපල විනාශ වෙනවා මේ පාර්ලිමේන්තුවේ දේපල විනාශ වුණා රටේ දේපල විනාශ වුණා අයථා විදිහට බලය පාවිච්චි කරා මහා විනාශයක් අපරාධයක් සිද්ධ වෙලා තියෙනවා එනිසා ගරු කතානායකතුමනි අපි ඔබතුමාට යෝජනා කරනවා මේ පාර්ලිමේන්තුවේ ඔබතුමාගේ මූලිකත්වයෙන් විශේෂ කොමිසමක් පත් කරන් ඒක පාර්ලිමේන්තුවේ සම්මත වෙන පනතක් විදිහට අපි ගේමු ඒ පනත මගින් ඔක්තෝබර් 26 වෙනිදා ඉඳලා මේ රටේ සිද්ධ වෙච්ච මේ සියලු වැරදි මේ රාජ්‍ය දේපල අයථා විදිහට පාවිච්චි කිරීම ඒ විතරක් නෙමෙයි රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කිරීම මාධ්‍ය ආයතන මේ විදිහට වැරදි විදිහට පාවිච්චි කිරීම ඒ සියල්ල පිළිබඳ මේ කොමිසමෙන් පරීක්ෂණයක් කරන්න ජනාධිපතිගේ කොමිසම අපිට විශ්වාස නැහැ අපිට ජනාධිපතිතුමා පත් කරන විශේෂ කොමිසම ගැන සත පහක විශ්වාසයක් නැහැ එනිසා අපි පාර්ලිමේන්තුවෙන් පත් කරමු පාර්ලිමේන්තුවේ පනතක් විදිහට ගේමු අපි සූදානම් මේ ඉදිරිපත් කරන්න අපි එවැනි කොමිසමක් පත් කරලා ඒ පිළිබඳ පරීක්ෂණ කරලා ඊට අදාළව නීතිමය ක්‍රියාමාර්ග ගනිමු ඒ වගේම ගරු කතානායකතුමනි අපි යෝජනා කරනවා මේ පාර්ලිමේන්තුවේ අද මාධ්‍ය පිළිබඳ කතා වුණා මාධ්‍ය පක්ෂග්‍රාහීව කටයුතු කරනවා කියලා කතා වුණා ගරු කතානායකතුමනි ලෝකේ බොහෝ පාර්ලිමේන්තු පාර්ලිමේන්තුවටම වෙන් වෙච්ච මාධ්‍ය ආයතනයක් තියෙනවා රූපවාහිනී නාලිකාවක් තියෙනවා ඒ වගේම ගුවන්විදුලි විකාශනයක් පවත්වාගෙන යනවා බ්‍රිතාන්‍ය ගත්තත් යුරෝපයේ රටවල් බොහෝ ගණනක එක තියෙනවා මේ කෝටි ගණන් මුදල් අපි වියදම් කරනවා කෝටි ගණන් මුදල් අපි නාස්ති කරනවා අපි යෝජනා කරනවා ගරු කතානායකතුමනි ඔබතුමා ඊළඟ වර්ෂයේදී ඊළඟ අයවැයේදී මුදල් වෙන් කරලා මුදල් ඇමතිවරයා විසියට කවුරු හරි ඒ මුදල් විශේෂ වෙන් කිරීමක් කරනවා මේ පාර්ලිමේන්තුවට වෙනම මාධ්‍ය ඒකකයක් පිහිටවන්න ඒ මාධ්‍ය ඒකකයේ පිහිටවලා මේ පාර්ලිමේන්තුවෙන් සිද්ධ වෙන සියලු දේවල් අපක්ෂපාතීව විනිවිද පේන ආකාරයට මේ රටේ ජනතාවට දැනගන්න තියන්න. එතකොට ඔය එක එක මාධ්‍යවලට තමන්ගේ න්‍යාය පත්‍රවලට ඕනි විදිහට මේවා පළ කරන්න බෑ. තමන්ට ඕන විදිහට ඒවා වළක්වන්න බෑ. ජාතික රූපවාහිනියට හරි, ITN එකට හරි, ගුවන්විදුලියට හරි බලයේ තියෙන විදිහට ඒවා පාලනය කරන්න බෑ. ඔබතුමාට පුළුවන් කතානායකවරයා විදිහට ඔබතුමා හෝ ඊළඟට පත් වෙන කවර හෝ කතානායකවරයෙකුට අනාගතයේ චිරාත් කාලයක් සඳහා ඒ ඕනෑම කෙනෙකුට පුළුවන් මේ පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න පාර්ලිමේන්තුවේ කමිටුවල කෝප් කමිටුවේ PAC එකේ පෙත් සංකාරක සභාවේ ඒ සියලුම දේවල් පිළිබඳව ජනතාව දැනුවත් කරන්න අපි ස්ථාවර නියෝග සම්මත කරලා තියෙන්නේ ඒ නිසා ස්ථාවර නියෝග අනුව ඒව ජනතාවට දැනුවත් කරන්න අපිට දැන් බලය තියෙනවා ඒක කරන්න නම් මාධ්‍ය ආයතනයක් රූපවාහිනී ආයතනයක් පාර්ලිමේන්තුවේ සතුව තිබිය යුතුයි එවැනි දෙයක් ස්ථාපිත කරන්න කියනකත් ඔබතුමාට යෝජනා කරනවා ඒ වගේම ගරු කතානායකතුමනි මේ කුමන්ත්‍රණේ පරද්දලා මේ සිද්ධ වෙච්ච අපරාධය අනිත් පැත්තට හැරුවට පස්සේ මේ රටේ ජනතාවට මේ රටට ගැළපෙන නව ආණ්ඩුවක් පිහිටව ගන්න විකෘති නොවිච්ච ස්ථාවරත්වයක් සහිත ආණ්ඩුවක් පිහිටව ගන්න අපි අවස්ථාව දිය යුතු තියෙනවා. අන්න ඒ සඳහා මැතිවරණයක් ඇඳවලා ඒ අවශ්‍ය මොහොතේදී නීත්‍යානුකූලව මේ පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරලා 3-2 සම්මතයකින් යුක්තව අපි මේ පාර්ලිමේන්තුවේ අපි කවුරුත් එකඟ වෙලා පාර්ලිමේන්තු මැතිවරණයකට යමු. ඒ පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාවට අලුත් අවස්ථාවක් තියෙනවා. අලුත් ආණ්ඩුවක් පිහිටව ගන්න. ඒ අවස්ථාව අපි හදාගමු. ඒකට ඉඩ සලසමු. එහෙම කරලා මේ ඇතිවලා තියෙන අරාජිකත්වය, මේ ඇතිවලා තියෙන අස්ථාවරත්වය වෙනස් කරන්න අපි පියවර ගනිමු. ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ අපි සූදානම්. ඒකෙදි අපිට ඔය එක එක ලේබල් ගැහුවට අපි බය නැහැ. අපිට එක්සත් ජාතික පක්ෂයේ ලේබල් ගහනවා. අපිට UNP එකට කඩේ යනවා කියනවා. ගරු කතානායකතුමනි 1982 ඊනියා ජනමත විචාරණේ තියන්න හදපු වෙලාවේ ඒ ජනමත විචාරණේ නීති විරෝධී නිසා ඒකට එරෙහිව අපි උසාවි ගියා ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ අපිව මර්ධනය කරපු 1971 දී අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව ගෙනල්ලා ඒ අනපනත් නීති ගෙනල්ලා මේ පාර්ලිමේන්තුවේ අපිව මර්ධනය කරන්න මැදිහත් වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ෆීලික්ස් දෑස් බණ්ඩාරනායක මැතිතුමත් එක්ක ඒ නීතිච්චවරයත් එක්ක තමයි අපි UNP ගෙනාපු ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී ජනමත විචාරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ. අපි ඒකෙදි කිසිසේත්ම සැලුන් නැහැ. අපි වට බය නැහැ. ඒ නිසා අදත් අපි කරන්නේ මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් මෙහෙවරක්. ඒක කාටවත් කඩයාමක් නෙමෙයි. ඒක කාටවත් පක්ෂග්‍රාහී වීමක් නෙමෙයි. මේ පාර්ලිමේන්තුවේ බහුතරය මත අගමැතිවරේ පත් කිරීම තමයි ව්‍යවස්ථාවේ තියෙන්නේ. ඒක තමයි ව්‍යවස්ථාව. ඒකට අනුකූල කටයුතු කිරීම ජනාධිපතිවරයා වගකීමක්. ජනාධිපතිවරයාට කියන්න බෑ 225ම අස්සම් කරත් මම පත් කරන්නේ නැහැ කවුරුවත් කියලා. කොහොමද එහෙම කියන්නේ? ඒ ව්‍යවස්ථාව 9 වෙනි වතාවට උල්ලංඝනය කිරීම. මේ පාර්ලිමේන්තුවේ 225ම කැමති වුණාම ආයෙ කවුරුවත් ඉතුරු වෙන්නේ නැහැ. ඔබතුමත් ඇතුළත් තමයි 225 කියන්නේ.
දෙන්න කෙනෙක් නැතුව
ඉන්න. ඊට පස්සේ දෙන්න කෙනෙක් නැහැ. 225ම කියනවා නම් එක්කෙනෙක් අහවල් එක්කෙනාට දෙන්න කියලා. ඊට පස්සේ ආට දෙන්න එපා කියන්නේ කවුද? ඊට පිටින් ඉන්නේ කවුද? ඊට පිටින් ඉන්නේ මෛත්‍රීපාල මහත්තයා. ඊට පිටින් මෛත්‍රීපාල සිරිසේන හිටියයි කියලා. එතුමට අයිතියක් නැහැ අගමැතිකමයි ජනාධිපතිකමයි දෙකම තියාගන්න. අද නම් වෙලා තියෙන්නේ ජනාධිපති අගමැති ඇමති මණ්ඩලයේ ඔක්කොම තනියෙන් තියාගන්න. දහන මිනිස් සංශෝධන යනු ඒක කරන්නත් බෑ. අගමැති ඇමති මණ්ඩලයේ අමාත්‍යවරුන්ගේ බලතල පවර ගන්න බෑ. එනිසා එතුමට දැන් මුදල් ඇමතිකම හෝ සෞඛ්‍ය ඇමතිකම හෝ වෙනත් අමාත්‍ය ධුරයක් පවර ගන්නත් බෑ. ඒ ඉස්සර එසේ එතුමට එහෙම හැකියාවකුත් නැහැ. එනිසා 225ම අකමැති වුණත් කැමති වුණත් මම පත් කරන්නේ නැහැ කියලා කියන්න මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට බෑ. ඒක විවස්ථා විරෝධී. එහෙම කටයුතු කරන්න බෑ. මේ පාර්ලිමේන්තුවේ බහුතරය තියෙනවා නම් ඒ බහුතරය තියෙන පුද්ගලයා පත් කළ යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ මොකද්ද කරු කතානායකතුමනි? පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ බහුතරයක විශ්වාසය ඇති පුද්ගලයා ජනාධිපතිවරයාගේ මතය අනුව පත් කළ යුතුය. ජනාධිපතිවරයාගේ හැඟීම අනුව නෙමෙයි මතය අනුව පත් කළ යුතුය. මතේ ප්‍රකාශ වෙනවා මෙතන බහුතරය පෙන්වනවා නම්. එනිසා බහුතරයේ තියෙන කෙනාව පත් කළ යුත්තේය. පත් කළ හැක්කේය නෙමෙයි යුත්තේය. අනිවාර්යෙන් කරන්න ඕනි. එනිසා මෛත්‍රීපාල මහත්තයෝ නැවත ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා ඊළඟ ප්‍රජා අයිති අහෝසි වෙන චෝදනාවත් එකතු කරගන්න එපා. ඒ තත්ත්වයට පත් වුණොත් තවත් තත්ත්වය භයානකයි දරුණුයි. ඒ තත්ත්වයට යන්න එපා කියන එකත් අවධාරණය කරමින් මේ ඇති වෙලා තියෙන තත්ත්වය වහාම විසඳන්න මේ අරාජකත්වය මේ අස්ථාවරත්වය මේ රටේ ආර්ථික වශයෙන් ඇති වෙලා තියෙන මේ අර්බුදකාරී තත්ත්වය විසඳන්න වහාම පියවර ගත යුතුයි. ඒ පියවර ගැනීමේ ප්‍රධාන වග උත්තරකාරයා වෙන කවුරුවත් නෙමෙයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. එනිසා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට තමයි අභියාචනාධිකරණයේ දීපු තීන්දුව පිළි අරගෙන නව අගමැතිවරයෙක් අමාත්‍ය මණ්ඩලයක් පිහිටුවීමේ හැකියාව තියෙනවා. වෙන කාටවත් එක කරන්න බෑ නිවස්ථාව අනුව. එනිසා තවත් කල් මරන්නේ නැතුව සති ගණන් කල් ගන්නෙ නැතුව බොරු සාකච්ඡා නැතුව හොරපාරෙන් UNP හරහා වෙන විශ්වාස භංග යෝජනා ගෙනල්ලා තමන්ට එරෙහි චෝදනා ඉවත් කරගන්න යටිකුට්ටු වැඩ කරන්නේ නැතුව දැන් කෙලින් මුහුණ දෙන්න පරාදේ බාරගන්න නිහතමානී වෙන්න නිහතමානී වෙලා රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් තමන්ගේ වගකීම ඉටු කරන්න. එහෙම ඉටු කරන්නේ නැත්නම් දෙවනි තුන්වෙනි ඊළඟ පියවරත් මේ පාර්ලිමේන්තුවෙන් ගන්න අපි සූදානම් කියමින් මා නවතනවා. ගරු කතානායකතුමනි බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. විශේෂයෙන්ම නිදහස් ස්වාධීන මාධ්‍යයක් වෙනින් ඔබතුමා ඉදිරිපත් කරපු අදහස් මම ඉතින් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. අද උදේම අපි දැක්කා ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයා කොහොමද ඇසුරුනේ කියලා. ඉතින් ඒ නිසා මම පාර්ලිමේන්තුවේම අවධානය ඒ සඳහා යොමු යුතුයි. කතිකයෝ 25ක් පමණ සිටින නිසා මම සියලු දෙනාම ගරු අවධානය යොමු කරන්න කැමති වේලාව ගැන අවධානය යොමු කරන්න. ඒ වගේම අපි දවල් දිවා භෝජනය සඳහා නවත්තන්නේ. ඒ වගේම මෙම විවාදය හැන්දෑවේ 5:30 දක්වා කළ යුතුයි තමයි යෝජනා කරන්නේ. ඒ වගේම අර 12 වෙනිදා රැස්වීම අපි ආරම්භ කරන්නේ අපරභාග 1:00.